තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඇතරුවන් සම්ම හැම දිනාටම අදත් අපි අදිචිත්ත සික්ඛා වැඩසටහන් මාලාවේ තවත් එක් වැදගත් මාතෘකාවක් කතා කරන්න පටන් ගන්නවා. මේ වෙනකොට අපි කසින භාවනා සියල්ල කතා කරලා ඊළඟට චුද්දසාකාර වශී භාවයත් අරූප භාවනාවලින් පස්සේ චුද්දසාකාර වශී භාවයත් සාකච්ඡා කරා. ඊළඟට මේ ඊළඟට කරන්න යන ඉද්ධිවිද අභිඤ්ඤා ඉපදවීමේ දුෂ්කරත්වයත් කතා කරන්න යෙදුණා. දැන් අපිට තියෙන ඉද්ධිවිද අභිඤ්ඤාව කියන මාතෘකාව. අභිඤ්ඤා වර්ග පහක් තියෙනවානේ. ඉර්ධිවිදය, දිබ්බසෝතය, පරචිත්ත විජානනය, పూర్වේ නිවාසානුස්මතිය, දිබ්බචක්කුව. මේ කියන පහ තමයි උතයි පිළිවෙල අපිට සාමාන්‍යයෙන් හම්බෙන්නේ. මේකෙන් අමාරුම එක තමයි ඇත්තටම මොනවාද පරිචිත් ඉද්ධි විදේ කියලා කියන්නේ. ඉද්ධි විදේ තමයි මුලින්ම අපිට විසුද්ධි මාර්ගයේ විස්තර වෙන්නේ. සාමාන්‍යයෙන් බුදුරණාහිගේ දේශනාවෙත් ඒක තමයි ඉස්සලා විස්තර කරලා තියෙන්නේ, ඉද්ධි විද අභිඤ්ඤාව කියන එක. තථාගතයන් වහන්සේ මේ ඉද්ධි විද අභිඤ්ඤාව සාමාන්‍ය පර සූත්‍රයේ අදාජ සතුරත්තුමාට දේශනා කරා. උපමා සහිතව උපමා මේක දක්වලා නැහැ. හැම ඉර්ධියකටම අදාළ අභිඤ්ඤාවකටම අදාළ උපමාවක් එක්ක උනාසේ දක්වනවා. මොකද්ද මේ ඉර්ධි විදිහ දක්වලා තියෙන්නේ? සෝ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ ඉද්ධි විදාය චිත්තං අබිනීහරති අබිනින්නා මේති කියන පාඩය. ඊට පස්සේ ඒක තමයි ආරම්භය. ඒ තමයි පූර්වක්‍ෘත්‍ය අභිඤ්ඤාව සඳහා මොකද්ද මුලින්ම කරන්න ඕනේ. ඒක තමයි ඒක අපි දැනට චුද්දසාකාර වශී භාවය යටතේ විස්තර කරා. ඒකම දැන් බුදුරයන් වහන්සේ දේශනා කරපු පද වලින් විස්තර කරගන්නවා. සෝ අනේක විಹಿತං ඉද්ධි විදං පච්චනුභූතිහි. අනර වගේ ඒ සිත සකස් කරවත්තට පස්සේ අනේක විද වූ ඉර්ධි විදයන් නැත්නම් ඉර්ධි කොට්ටාස පච්චනුභූති අනුභව කරන නැත්නම් එයා ඒවා ලබනවා, ඒවා සිද්ධ කරනවා. ඒක 10ක් තියෙනවා මෙතන ඉර්ධි අවශ්‍යයි මාක් කරන. ඒක අපිට අන්තිමට මේ 10 අපිට හම් වෙනවා 48 පාඩමේදී මේ 10 පිළිවෙලින් අපි ලියලා තියෙනවා. 48 ඒ බලමු. ඒකෝපි හුත්වා බහුදා හෝති එකක්. බහුදාපි හුත්වා ඒකෝ හෝති. ආවිභාවං කියන එකක්. තිරෝභාවං තව එකක්. තිරෝ කුට්ටං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති එක තව එකක්. සෙය්‍ය තහපි ආකාශේ ආකාශේ වගේ යනවා එක. හරි. පටවියාපි උම්මුජ්ජ නිම්මුජ්ජං කරෝති සෙය්‍ය තහපි උදකේ. පොළවෙත් කිමිදෙනවා ගිරෙන එක. විස්තර කරොත් ඒකෝපි හුත්වා බහුදා හෝතේ මුලින්දන් කිව්වොත් එක්කෙනෙක් බොහෝ දෙනෙක් වෙනවා. එක්කෙනෙක් වෙලා ඉඳලා එක වගේ රූප නැත්නම් තවත් මම රූප නිර්මාණය කරගන්නවා. බහුදාපි හුත්වා ඒකෝ හෝති බොහෝ දෙනෙක් වෙලා එකපාරට එක්කෙනෙක් වෙනවා හදිසියෙම. ආවිභාවං කරෝති වැහිච්ච දේවල් ඕපන් කරලා විවෘත කරලා පෙන්නනවා. තිරෝභාවං පේන දෙයක් නොපෙනෙන දෙයක් බවට පත් කරනවා. තිරෝභාවං කරෝති ආවිභාවං කරෝති කියලා අර්ථය ගන්න. තිරෝ කුට්ටං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍ය තහපි ආකාසේ. මේ හරියට පර්වතහරහා බිත්තිහරහා නොගටි ගමන් කරනවා. හරියට අපි මේ අවකාශයේ එහෙට මෙහෙට මූ වෙනවා වගේ. පටවියාපි උම්මුජ්ජ නිම්මුජ්ජං කරෝති සෙය්‍යතාපි උදකේ. පොළවෙත් ගිලෙනවා උඩට එනවා හරියට වතුරේ ඇතුළට යනවා උඩට එනවා වගේ. උදකේපි අවිජ්ජමානේ ගච්ඡති සෙය්‍යතාපි පටවියා. වතුර උඩත් අර බිඳින්න නැතුව වතුර කලත්තන් නැතුව වතුර දැන් වතුර උඩ විදිනකොට අපි කඩාගෙන වතුර අස්සට වැටෙනවානේ. ඒතර ඒ වගේ වතුර බිඳින්න නැතුව වතුර අස්සට වැටෙන්නේ නැතුව ගිලෙන්නේ නැතුව වතුර මේවා කරගන්න නැතුව වතුර උඩ ඇවිදින්න පුළුවන්. හරියට පෘථිවිය වගේ. ආකාශේපි පල්ලංකේන කමති සෙය්‍ය තහපි පක්කී සකුණෝ. වන අහසේ ගමන් කරනවා. එදියට මෙහෙම අහසෙන් යනවා. අහසෙන් අර පක්ෂියෙක් යනවා වගේ ගමන් කරනවා. ඉමේපි චන්දිම සූරියේ ඒවම් මහිද්దికේ මහානුභාවේ පාණිනා පරාමසති පරිමජ්ජති. ඉර හඳ දෙන්න තමන්ගේ අතින් ස්පර්ශ කරනවා. හරි. ඊටසේ 10යි 9යි. යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති. බ්‍රහ්ම ලෝකයේ දක්වා ප්‍රදේශය තමන්ගේ කයින් වසංගේ පවත්තම. මේක තමයි අවසානම එක. ඒ කියන්නේ මේකෙන් අදහස් කරනවා සම්පූර්ණ ඕතරටි එක ගන්නවා තමන් මේ අවකාශයේ. ඒක තමයි එතන සිද්ධ කරන්නේ. දැන් අපි හිත දේශනා පාළියේහි සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු බූතේ කම්මනීයේ තිතේ ආනිඤ්ජප්පත්තේ යන කොටස්වල කොටසෙහි පදවල අර්ථ තේරුම් ගනිමු. එතකොට මේ පාඩමේ අද අපි කරන්නේ මේ පද ටික විස්තර කරගන්න එක සවිස්තර විවරණයක්. ඊළඟ පාඩමේදී ඉද්ධි විධාය චිත්තං අබිනින්නාමේති කියනකොට ඉද්ධි විධ කියන වචනය අපි විස්තර කරනවා. 이르දිය සහ 이르දි විධ කියන වචන දෙක අපි තේරුම් කරගන්නවා. හරි. එතකොට එහෙනම් අද අපිට තියෙන්නේ මේ පද 8ක් තියෙනවා. එතන 9ක් තියෙනවා. ඒ 9 8කට වර්ග කරලා අපි විස්තර කරගන්නට ඕනේ. ඒතකොට 이르දි විධියේ අපිට එන පද ටික තමයි මේ සිතේ තියෙන ಗುಣ ටිකක්. ඒක ඉස්සෙල්ලා මතක තියාගන්න. සිත චුද්දසාකාර වශීභාවයට පත් කරගත්තට පසුව මෙවන් ಗುಣ වලින් යුක්තයි. එතකොට සිත අපි ඒක නිකන් සරලව අපි තේරුම් ගත්තොත් සිත දියුණු කරන දැන් සිත ඉපදෙනවා බින්දෙනවා අපි කැපැසිටි වැඩි කරලා දියුණු කරා කියමු ඉහළට යනවා කියලා දන්න සිත දියුණු කරගෙන යනකොට එක අවස්ථාවක් තියෙන එක අවස්ථාවකට සිත එන්නට ඕනේ මේ පීක් එකකට එන්නට ඕනේ මෙතනින් පස්සේ තමයි 이르දි විද පාන්නට පුරුවා ඉද්දි විද නැත්තම් 이르දි පාන්නට පුළුවන් වන්. ඒතර මේ මට්ටමට සිත ගේන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් ඉන්න කෙනෙක්ගේ සිත මේ වගේ ලොකු පොඩක් පල්ලෙහා මට්ටමක තියෙන්නේ උදාහරණයකට. ඒතර මේක දැන් ධ්‍යාන උපදවලා වශී කරගෙන ඉදිරියට ඉදිරියට ගෙනල්ලා අරූප ධ්‍යාන උපදවලා ඊට පස්සේ චුද්දසාකාර වශී භාවය ඇති කරව ගන්නට ඕනේ. මේ චුද්දසාකාර වශී භාවය ඇති කරගත්තම තමයි මේ මට්ටමටපත් වෙන්නේ. මෙන්න මේ කියන ඒතර චුද්දසාකාර වශී චුද්දසාකාර වශී භාවය ඒක තමයි 14 ආකාරයකට වශී කරනවා කිව්වේ අර ධාන මාරු කර කර ධාන පැන පැන කසින මාරු කර කර ඒ මේ මෙන්ටල් මොකද්ද කියන්නේ මානසික ව්‍යායාමයේ කරන්නට ඕන. එතකොට තමයි සිත අතිශය ප්‍රබහස්වර වෙලා මේ මට්ටමට එන්නේ. මෙතනදී මේ සිතෙහි අංග 8ක් තියෙනවා. අංග 8ක්. හරිනේ අංග 8ක්. ඒ සිත සුදුසුයි 이르දි විදේ සඳහා යොමු කරන්න. ඒකට අබිනීහාරක්කම කියලා කියනවා. අබිනීහාරක්කම අබිනීහාරයට සුදුසු සිතක් බවට පත් වෙනවා. එතකොට මේ අංග 8ෙන් යුක්ත සිතට ගේන එක තමයි අමාරු. ගෙනාවට පස්සේ තියෙන්නේ අදිෂ්ඨාන කරන්න විතරයි. එතකොට ඒක හරියට සිද්ධ වෙනවා. එතන සමහරට සිද්ධ වුණ නැත්නම් නැවත ඒකේ ඇටම්ප්ට් එක කරන්නට ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව කියන්නේ මේක ආපහු චුද්දසාකාර වශී කර කර නැවත සික සකස් කරගන්න. මේක තමයි අපි දිනු කරගන්නට. මේක දිනු කරන්න මේ මට්ටමට එනට පුළුවන් වෙනවා. ඉතින් එතකොට දැන් මේ මට්ටමට දිනු කරලා වශී භාවය ඇති කරගෙන ආව මේකේ අංග 8ක් තියෙනවා. මේ අංග 8 තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ 이르දි විද අභිඤ්ඤා විස්තර කරනකොට ඔය පූර්වේ නිවාසානුස්සති විස්තර කරනකොට චුතූපපාත ඥානෙ විස්තර කරනකොට තමන්ගේ බෝධි ඥානෙ තමන් ලැබුව පහට විස්තර කරනකොට ඇයි මොකද පූර්වේ නිවාසානුස්මතිය ඊට පස්සේ චුතූපපාත ඥානෙ හැම ලැබු නිසා මේ මට්ටමට සිත ගෙනාවා කියලා විස්තර කරනවා. හැබැයි ඉතින් මේ මට්ටමට ගේන එක දැන් සාමාන්‍ය යෝගියෙක් තමයි මෙහෙම ගේන්නේ. සමහර ආර්යයන් වහන්සේලාට චතුර්ථ ධානෙ ලැබලා ඒකේ වශීභාවය ඇති කරගෙන මෙතනට එන්නට පුළුවන්. සමහර උත්තමයන්ට අතීත පෙර පුරුදු දිනාට සමහරුන්ට මාර්ගඵලයේ ලැබෙනකොටම සිත මේ මට්ටමටපත් වෙනවා. ඒ නිසා මේ සිතේ තියෙන ක්වලිටි එකක් මේක නිකන් ඒක නිකන් සිතක් එක සිතක් කියලා හිතන්න එපා. තමන්ගේ සිත තුළ ඒ හැකියාව දැන් වර්ධනය වෙලා තියෙනවා. ඒ හැකියාව තමන්ගේ සිත තුළ තියෙනවා. ඒක ගම්ම වෙන්නේ මේක සාමාන්‍ය කර මේ චතුර්ථ ධ්‍යාන හිත මෙතන තියෙන. චතුර්ථ ධ්‍යාන හිත සිත. රූපාවචර චතුර්ථ ධ්‍යාන. අරූපාවචර එකක් නෙමෙයි. රූපාවචර චතුර්ථ ධ්‍යාන හිතේ තමයි මෙන්න මේ අංග 8 තියෙන්නේ. ඉතින් ඒකට සමහරුන්ට චුද්දසාකාර වශී භාවයෙන් නොකරත් මේ මට්ටමට තියෙන පෙර හුරු එහෙම තියෙන අයට ඊට පස්සේ සමහරුන්ට ධ්‍යානය මාර්ගඵලයත් සමගම ධ්‍යාන ලැබිලා ඒක සිද්ධ වෙනවා. සමහර අනිත් අය මේ විදිහට ප්‍රොසෙස් එක ගිහිල්ලා තමයි මේ මට්ටමට හිත ගේන්නට ඕනේ. දැන් එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ කියති ආසවක්ඛය කරක්ෂය කරඥාන. ඒ කියන්නේ මාර්ගඵලය ලැබන අවස්ථාව කෙලස් කපන ඒකෙදිත් මේ මට්ටමට හිත දියුණු. මොකද උන්වහන්සේ ධ්‍යානය ලැබලා තමයි විදර්ශනාවට යමු වෙන. උන්වහන්සේ සමත පූර්වාංග විදර්ශනාව නේ වඩා අත්‍යව සමත පූර්වාංගමේත් උසස්ම එකක්. ඒ කියන්නේ අභිඤ්ඤා පූර්වාංගම එකක් තියෙන. සමතයයි අභිඤ්ඤාවත් පූර්වාංගම වෙලා තමයි උන්වහන්සේ විදර්ශනාවට බැසගන්නේ. ඒ නිසා උන්වහන්සේගේ විදර්ශනාව අතිශය ප්‍රභාස්වර, අතිශය විස්තර වූ එකක් ඒ විදර්ශනාව. ඉතින් මේ අංග 8 දැන් අපි සවිස්තර කරනවා. ඒ නිසා ওই සූත්‍ර පිටකේ හැම කියවනකොට ওই පද 8 හම් වෙනවා අපිට. ඒ මට්ටමට සිත ගේන එක තමයි මේ සම්ප්‍රදායේ මේ ප්‍රැක්ටිස් එක කියලා දීලා තියෙන්නේ. සමහර අය හිතන්න පුළුවන් මේ කොහෙද මේ චුද්දසාකාර වශී තියෙන්නේ? මොකද්ද කොහොම මොකේද මොන සූත්‍රයේ තියෙන්නේ කියලා. ඒ සූත්‍රයේ කියන මට්ටමට හිත දියුණු කරන්න මේ වගේ පුහුණුවක් ඕනේ. ඔක තමයි වැදගත් වෙන්නේ. මේ වගේ පුහුණුවක් ඕනේ. මේ මට්ටමට ඒ සිත වර්ධනය කරගන්න. එතකොට සම්ප්‍රදායක් අපිට වැදගත් වෙන්නේ. මේ විදිහට උපදෙස් ලබා දීලා තියෙනවා ප්‍රායෝගික ආචාර්යවරු මේවා කරගන්න. ඉතින් සාමාන්‍ය මේක හම්බෙන්නේ චතුර්ථ අධ්‍යයනට ඇවිල්ලා චතුර්ථ අධ්‍යයනෙන් අපිට මේකට එන්නට පුළුවන්. ඉතින් සමහර කෙනෙක්ට චතුර්ථ අධ්‍යයනයේ වශී භාවයෙන් විතරක් මේක ඇති කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අනිත් අයට ඒ සියලු ධ්‍යාන ටික උපදවලා ඊළඟට සිත නැවත පුහුණු කරලා තමයි මේ මට්ටමට ගේන්න පුළුවන්. බලමු එහෙම. සෝ එවං සමාහිතේ චිත්තේ කියන පාඩේ තියෙනවා. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ යන පාඨෙහි සෝයන්නේ අදහස් වන්නේ චතුර්ථ ධ්‍යානය අධිගමණය කළ යෝගියා. එතකොට යෝගියා ගැන කියවෙන්නේ. ඒවං යන නිපාතෙන් අදහස් වන්නේ මෙසේ පිළිවෙලින් ප්‍රථම ධ්‍යානයේ පටන් චතුර්ථ ධ්‍යානයේ ප්‍රතිලාභ කොට යන්නේ. මොකද හේතුව හැමෝටම මේ චුද්දසාකාරය සිද්ධ කරන්න ඕනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ඒක කරන්න අවශ්‍ය උනේ නැහැ. උන්වහන්සේ ධ්‍යාන හතර ඉපදෙව්වා. උන්වහන්සේ පිළිවෙලින් මේ ධ්‍යාන හතර ඉපදෙව්වා. ඒ ධ්‍යාන හතර ඉපදෙව්වම උනාසගේ සිත මේ මට්ටමට ආවා. දැන් ඔතන තියෙන ගැටලුවක් තියෙනවා. දැන් මේ උනාසේ එන්නේ උනාසගේ කතාවේ දෙන්නේ නම් කෙලින්ම ආනාපාන සති සමාධිය. ආනාපාන සති සමාධිය මේ කරගන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් උනාසේ ඊට පූර්වයේ බෝධි මණ්ඩලයට එන්න කලින් දවසේ ඒ වනසණ්ඩේදී ධ්‍යාන ටික ඉපදෙව්වද? කසින භාවනා ටික වැඩුවද? ඒක වෙනම කතා කරන්න ඕනේ. නමුත් උනාසේට ඒ ආපු උනාසගේ චතුර්ථ ධ්‍යානෙන් පුළුවන් වෙනවා මේ தത്വයට ගෙනෙන්න. ඉතින් ප්‍රභාස්වර කරලා උන්වහන්සේගේ ඒ සිත ඒ වෙලාවේ පවතිනවා. ඉතින් ඊට පස්සේ එතන ආනාපාන සතියත් ලාභයත් සමගම ඒ කසිනාලෝක ආදී උන්වහන්සේට හිමි වුණාද? හරි. ඊට පස්සේ දැන් මේ ඊතර චතුර්ථ ධානය 1 2 3 4 චතුර්ථ ධානයේත් උච්චතම අවස්ථාවක් තමයි මේකෙන්. චතුර්ථ ධානයේත් සාමාන්‍ය චතුර්ථ ධානය නෙවෙයි විශේෂ චතුර්ථ ධානය. ඒ කියන්නේ පාදක වෙන චතුර්ථ ධානය අභිඥාවට. ද මේකේ තියෙන අංගාට තමයි කියන්නේ. සාමාන්‍ය අයට මේක දැන් උදාහරණයට 1 2 3 4 5 6 ඔක්කොම අරූප ධානය උපදවලා චුද්දසාකාර වශී භාවයේ කරලා එන චතුර්ථ ධානය මේ තියෙන්නේ. ඒතර මේක සමහර අයට මෙහෙම එනකො මේ එකපාර එනකොට සමහර අය ලොකු process එකක ගිහිල්ලා තමයි මේ චතුර්ථ ධානයට ඇති කර මේ කියන චතුර්ථ ධානය ඇති කරගන්න තියෙන්නේ. හරි. ඒතර ඒ නිසා චතුර්ථ ධානය තමයි මෙතන දක්වලා තියෙන්නේ. සමාහිතේ චitte යන පදයෙන් චතුර්ථ ධ්‍යාන සමාධියෙන් රූපාවචර සිත සමාහිත වූ කල්හි යන අර්ථය දෙයි. ඒතර චතුර්ථ ධ්‍යාන සමාධිය මේකේ සමාධිය තියෙනවා. ඒ සමාධියෙන් මේ සිත රූපාවචර සිත සමාහිත වූ කල්හි බුට සමාහිත වූ විට කියලා අපි අර්ථය ගන්නට ඕන. ඊට පස්සේ පරිසුද්ධේ යන පදයෙන් සිත උපේක්ෂා සති පාරිසුද්ධි භාවයෙන් පිරිසිද වූ කල්හි යන අර්ථය දෙනවා. මේක චතුර්ථ ධානයේ තියෙන උපේක්ෂා සති පාරිශුද්ධිය කියලානේ. අර తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාව නිසා ඒක සතිය එහෙම අතිශය පාරිශුද්ධත්වයට පත් වුණා කියලා අපි කතා කරේ. ඒතර ඒ වගේ උපේක්ෂා සති පාරිශුද්ධි භාවයෙන් පිරිසිද වූ කල්හි කියලා අර්ථ ගන්නට. එතන මේ චතුර්ථ ධානයේ තියෙන ගුණය කතා කරන්නේ. පරියෝධහතේ යන පදයෙන් අදහස් වන්නේ ඉහත උපේක්ෂා සති පාරිශුද්ධ භාවයෙන් පිරිසිදු වූ නිසාම සිත ප්‍රභාස්වර වූ කල්හි. එසේ తත්‍ර මජ්ජත්තාවෙන් සතියෙන් සිත පිරිසිදුනාට පස්සේ සිත ප්‍රභාස්වරයි. කිලිටි නැති අඳුරු පැහැයක් නැහැ. අතිශය ප්‍රභාස්වර සිතක් බවට පත් වෙනවා. අනංගන යන පදයෙන් අදහස් වන්නේ සිත සුඛාදී වූ ප්‍රත්‍යයන් ඝාතනය කිරීම නිසා. සුඛාදී ප්‍රත්‍යයන් ඝාතනය කරා. මොකද හේතුව දැන් චතුර්ථ ධානයට එනකොට සෝමනස්ස දෝමනස්ස සුඛ දුක්ඛ කියන හතරම නැති කරලා උපේක්ෂාවට එනවා. එතකොට සුඛයයි සෝමනස්සයයි සුඛේ ඝාතනය කරාම ඒක සෝමනස්සයටත් බලපානවා. දුක්ඛේ ඝාතනය නැති කරාම දෝමනස්සයටත් බලපානවා. එතකොට සුඛ සෝමනස්ස දෙන්න රාගයට හිතයි දුක්ඛ දෝමනස්ස දෙන්න ද්වේෂයට හිතයි. එතකොට ඒ රාග ද්වේෂ දෙන්න ඇති වෙන්න ප්‍රධානම හේතුව සුඛේ සහ දෝමනස් දුක්ඛය සහ සෝමනස්සේ සහ දෝමනස්සය. ඒතර ඒ හේතුන් යට කරාම රාග දෝෂ දෙන්නගෙන් සිත බොහොම දුරස් වුණා කියන එකයි කියන්නේ.
බොහොම දුරස් වෙලා තියෙන. ඒකට අනංගනේ යන පදයෙන් අදහස් වන්නේ සුඛාදී වූ ප්‍රත්‍යයන් ඝාතනය කිරීම නිසා විනාශ කරන ද නිසා රාගාදී ක්ලේශයන්ගෙන් තොර වූ කල්හි කියන එකයි. මේක අපි චතුර්ථ ධ්‍යානෙතිල ගොඩක් විස්තර කරන්නට යෙදුනා. රාගයට හිතයි සුඛයයි සෝමනස්සයයි, ද්වේෂයට හිතයි දුක්ඛයයි දෝමනස්සයයි. ඒතර ඒ හේතු ටික යට කරා නම්, හේතු ටික ඉවත් කරා නම්, ඒකේ ඵලය වෙන රාග දෝෂ මෝහ වලින් හිත හොඳටම පිරිසුදුනා කියන එකයි ඒකෙන් අදහස් වෙලා තියෙන්නේ. ඒ අනංගනේ කියන අදහස් වෙන්නේ ඒකයි. විගතූපක්ඛිලේස යන පදයෙන් අදහස් වන්නේ කෙලෙස් නැසීම හේතු වෙන. ඒ කියන්නේ කෙලෙස් නැසල සිත අනංගන වුණා. සිත කෙලෙස් වලින් තොර වුණා. අනංගන වූ නිසා කෙලෙස් නැසපු නිසා සිත අනංගනයි. නිසා සිතෙන් කෙලෙස් ඉවත් වූ කල්හි, එනම් සිත කෙලෙස් වලින් කිලිටි නොවු කල්හි, එකම විදිහේ විස්තරයක් ඉදන් තියෙන්නේ. සිත රාග දෝෂ මෝහයන් නැසපු නිසා, ඒ කොහොමද නැසන්නේ? ප්‍රත්‍යයන් ඝාතනය කිරීම නිසා. රාග දෝෂ මෝහයන්ගේ ප්‍රත්‍යයන් දුරු කරා නම් රාග දෝෂ මෝහ දුරු කරා වෙනවා. ඒතර ඒකෙන් සිත කෙලෙස් වලින් නික්මුණා, නැත්නම් කෙලෙස් වලින් ඉවත් වූ කල්හි, කෙලෙස් කිලිටි වලින් තොර වූ කල්හි, කිලිටි නොවු කල්හි කියන අර්ථය අරගන්න. මුදු භූතය යන්නේ අදහස් වන්නේ මනාකොට දියුණු කරන ලද බැවින් සිත මෘදු බවට පැමිණි කල්හි යන්නේ. මෘදු වුණා කියලා බලන්න. වසංගෙහි පවතින සිත මෘදු යයි සලකනු ලැබේ. මෘදුයි කියලා කියනවා වසංගයේ තියෙනවා නම් මනාකොට දියුණු කරලා තියෙන වසංගයේ තිනකොට ඒක මෘදුයි කියලා ඒක කියමනක්. සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් වසංගයේ තිනකොට ඒක දැන් හાર્ඩ් නෙමෙයි, ඒක සොෆ්ට් මෘදු දෙයක් බවට පත් වෙලා තියෙනවා. කම්මනී යන්නේ කර්මන්නේයි කියන එක, කර්මයට යෝග්‍යයි කියන එක. කම්මනී යන්නේ අදහස් වන්නේ මෘදු බව නිසා සිත කර්මන්නේ බවට පත් වූ කල්හි යන්නේ. එනම් විකූර්වනාදී 이르දි කර්මයට යෝග්‍ය වූ කල්හි. දැන් හොඳටම සුදුසුයි දැන් මෙයා. මේකට යෝග්‍යයි. නැතුව අර සිත බර වෙලා, සිත ලෙතාජික්, මොනවාද හිමින්, හරිම මොනවාද ලේ, මොකද කම්මැලි වෙලා සිත හරියට කරගන්න එහෙම මට්ටමක් නෙවෙයි. තාම කාර්යක්ෂම වූ, වේගයෙන් ක්‍රියාත්මක වෙන, මෘදු, ඕන විදිහකට හසුරව ගන්න පුළුවන්, ඕන විදිහට හිත වේගයෙන් ධ්‍යාන වලට මාරු කරන්න පුළුවන්, අර කිප්ප නිසන්තිතාවේ බඳු ඒ වගේ මට්ටමකට සිත ගෙනාපු භාවයේ මේ අදහස් කරන්නේ. එතකොට ඒ නිසා මෘදු බව නිසාම කර්මන්නේ බවට පත් වූ කල්හි, එනම් විකුරුණාදී 이르දි කර්මයට යෝග්‍ය වූ කල්හි. මෘදු වූ කර්මන්නේ වූ සිත මනාකොට දවන ලද ස්වර්ණයක් මෙන් කර්මයට යෝග්‍ය වූ. දැන් ආභරණයක් හදන්න යනවා නම් ඒ රත්තරන් ටික හොඳට රත් කරලා සුදුසු පදම් කරන්නට ඕනේ. එහෙම වුණාම තමයි ඒකෙන් සුදුසු ආභරණ විකෘති නැත්නම් ආභරණ ටික හදන්නට පුළුවන්. ඒ වගේ මෘදු වූ කර්මන්නේ වූ සිත මනාකොට දවන ලද ස්වර්ණයක් මෙන් කර්මයට යෝග්‍ය වූවකි. සිතෙහි මෘදු භාවය සහ කර්මන්නේ භාවය සිත මනාකොට වඩවන ලද නිසා, ඒක මේ වගේ දිගටම ධ්‍යාන වලට ඇවිල්ලා චුද්ද සාකාරයෙන් වශී කරපු නිසා තමයි කර්මන්නේ මුදේ. ඒ කියන්නේ ඕන විදිහකට මේක හසුරුව ගන්න පුළුවන්. මේ සිත හරි ඇඩැප්ටබල්, ඇඩැප්ටබිලිටියක් තියෙනවා මේකේ. හරි ඕන දෙයකට ටග් ගාලා හර හසුරුව ගන්න, යොදා ගන්න පුළුවන් වීල්ඩිනස් කියනවා අපි. ඒ කියන්නේ ඒක හරි කාර්යක්ෂමව දේවල් වලට යොදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකකට හරි යෙදුවොත් ඒක හොඳටම ඒක සාර්ථකව ඒ දේ සිද්ධ කරන්න තරම් ඒ හිතට සුදුසුයි. ඉතින් මේක දියුණු කරපු හිතක ලක්ෂණයක්. ඒතර මේ මෘදු භාවයේ කර්මන්නේ භාවයේ එන්නේ අර කියපු කෙලෙස් වලින් මිදිච්ච භව, කෙලෙස් නැසලා කෙලෙස් කිලිට වලින් මිදිච්ච භව නිසා. ඒතර ඒක සිද්ධ වෙන්නට අර විදිහට සිත පාරිශුද්ධත්වයට පත් වෙලා තියෙන. සමාහිත වුණා, සමාහිත වෙලා ධානය ඉහිරට යනකොට උපේක්ෂා සති පාරිශුද්ධත්වය ආපු වුණා. ඒ නිසා සිත ප්‍රභාස්වර වුණා. ඊට පස්සේ ඒ ගමනේදීම චතුර්ථ ධ්‍යානට එනකොට ඒ ප්‍රභාස්වර වෙලා ඒ ගමන උපේක්ෂා සති පාරිශුද්ධි භාව වෙනකොට තව එකක් වෙලා තියෙනවා. සුඛාදී ප්‍රත්‍ය ටික නැසුණා. ඒ නිසා රාගාදී කෙලෙස් දුරු කරපු සිතක්, නැසපු සිතක්, ඒ නිසා රාගයන්ගේ නික්මුණු සිතක්, කිලිටි නැති සිතක්. අද මේ හැම පැත්තෙම මේ ඉතාව ප්‍රභාෂර හිතක් ගැන මේ කියලා තියෙනවා. මේ එකම සිත එක එක පැතිකඩ වලින් විස්තර වෙලා තියෙනවා. ඒකේ තියෙන අංග ටික විස්තර කරලා තියෙනවා. එතකොට සමාහිතයි, උපේක්ඛා සරිත්ථති පාරිසුද්ධත්වයෙන් පිරිසුදුයි, ඒ නිසාම ප්‍රභාෂවරයි, කෙලෙස් නැසල නිසා අනංගනයි, කෙලෙස් වලින් ඒ නිසා කිලිටි නෑ, කෙලෙස් වලින් නික්මුණු නිසා විගතූපක් කෙලෙසයි, ඒ නිසාම මෘදුයි. දැන් මෘදුයි හොඳට වඩලා තියෙන්නේ, හොඳට සොෆ්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කර්මන්නේයි හැමතිස්සෙම මේක. ඒතර සිත බර නැහැ, හරිම වේගයෙන් මේකේ අදාල් නිකන් හිත උද්දච්චිරනවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. වේගයෙන් සාර්ථකව යොමු කරවන්න පුළුවන් සහයකින් දැන් ශක්තිය තියෙන, හැකියාව තියෙනවා. ඒ බව මේකට. තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ මේ බව සඳහන් කළහ. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මුදුංච හෝති කම්ම නියංච යතහිදම් භික්ඛවේ චිත්තං. මහණෙනි මම වෙන කිසිදු ධර්මයක් දකින්නේ නැහැ මනාකොට මෙසේ භාවිත බහුලීකృత කරාම මෘදු හෝ කර්මන් නෙවන කර්මන් නෙවන. ඒ කියන්නේ හරියට දියුණු කළොත් මේ සිත කියන එකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ඕන දෙයක් කියලා කියන්නේ මැරෙන කෙනෙක් මැරෙන්න එක නවත්තන්න ඒ වගේ දෙයක් නෙවෙයි. පටවි ආපෝ කරන්න එහෙම කරන්න බෑ. සීමා තියන හැම එකෙම. නමුත් අර කරන්න පුළුවන් සීමාවල ඉහළට ගෙනල්ලා. ඉතින් බුද්ධත්වයේ කියන්නේ එහෙම එකක්. මේ සිත අතිශය සාරාසංකීය කල්පලක ඊට දීර්ඝ කාලයක් මේක වඩලා දියුණු කරලා අතිශය ප්‍රභා තියුණු භාවයට පත් කරපු එකක් තමයි ඒ අවසාන ආත්ම භාවයේ ලැබෙන සිත. මේ විදිහට මේ ආත්ම මේ මොනවාද දිවත් මේ යෝගියාත් මේ විදිහට සිත වර්ධනය කළා තියුණු භවට ඊට පස්සේ මෘදු භවට කර්මන්නේ භවට යෝග්‍ය භවට පත් කරලා තියෙන එක තමයි මේ අදහස් කරන්නේ. තිතේ යන පදයෙන් අදහස් වන්නේ සිත ඉහතින් කියන ලද පිරිසුදු බව ආදී පිහිටා සිටි කල් අර කියපු ක්වොලිටීස් වල හොඳට වෙල් එස්ටැබ්ලිෂ් හොඳට පිහිටලා තියෙනවාද. ඒව නිකන් ඒ වලින් මිදෙන්නේ නැහැ. නිකන් අපි සමහරලාට දැන් සමාධියක් තියෙනවා ටික වෙලාවක් එළියට යනවා. සමහර ගුණාංග වල අපි වෙනවා ඒ වගේ මේක දැන් හොඳට ඒක පිහිටලා තියෙනවා. තිතේ හොඳට ඒක තිත කියනකොට හොඳට බැසගෙන පිහිටලා හිටපු බව. ඒක පිහිටලා තියෙනවාද? ආනින්ජප්පත්තේ දැන් මොකද වෙන්නේ? මේක හෙලවෙන්නේ. මේක හෙලවෙන්නේ. ඒක අර පිහිටලා ඉන්න හොඳට. ඒ නිසා හෙලවෙන්නේ නැහැ. යන පදයෙන් අදහස් වන්නේ ඉහත කියනද පිරිසුදු බව ආදීෙහි පිහිටා සිටීම නිසා අරවල හොඳට වෙල් එස්ටැබ්ලිෂ් අර ක්වොලිටීස් වල. ඒ නිසා මේ තිත කියන ඉතාල වැදගත් එක පිහිටා සිටීම නිසා සිත නොසෙල් වෙන කල්හි එනම් නොසෙල් වෙන බවට පත් වූ කල්හි ආ. ඒතර නොසෙල් වෙනවා හිත. මොකද්ද ඒකට එන්නේ? ඉහත තිතේසේ ආනින්ජප්පත්ති යන පද දෙක තවත් ක්‍රමයකට විස්තර කරන්න පුළුවන්. කොහොමද විස්තර කරන්නේ? ආනින්ජ ඒට අනුව තිතේ යන මුදු භවසා කර්මන්නේ බව නිසා තමන්ගේ වසංගෙහි පිහිටි කල්ලි කියන වසංගෙහි පිහිටි කල් අර කිව්වේ අර ක්වොලිටීස් වල අර ගුණාංග වල පිළ දැන් මේක වසංගෙහි පිහිටි කල්ලි ආනින්ජප්පත්තේ යනු ශ්‍රද්ධාවාදී ධර්මහයෙන් හාත්පසින් ගන්නා ලද නිසා සිත නොසෙල් වෙන බවට පත් වූ කල්හි. ඒතර ශ්‍රද්ධාදී ධර්මහයෙන් හොඳට ගත් අරගන්නවා වට කරලා ඒ කියන්නේ ඒවා දියුණු වෙලා ඒකෙන් සිත පෝෂණය වෙලා උපකාර කරලා තියෙනවා. එතකොට සිත නොසෙල් වෙන ධර්මයක්. අතිතේ කියන්නේ මෘදු කර්මන්නේ බව නිසා වසංගේ පිහිටි කල්හි. ඉසල කිව්වේ අර කියපු ගුණාංගවල මනාකට පිහිටපු නිසා සිත නොසෙල් වෙන කල්ලි. නොසෙල්නවා කියන්නේ ඉතින් අර මොකද්ද සමාධිය හෙලවෙන්නේ නැහැ, කෙලෙස් වලින් හෙලවෙන්නේ නැහැ, අරමුණු වල නිසා ඒක ඩිස්ටර්බන්ස් එකක් නැහැ. ඒ වගේ එකක් තමයි ආනින්ජප්පත්. දැන් උද අරූප ධානය වල එක හොඳටම තියෙනවා. අර පටිග සංඥා වලින් එහෙම ඩිස්ටර්බ් වෙන්නේ නැති සිත් මේවා. දැන් අරූප ධානය ඉඳන්ම චතුර්ථ ධානය ඉඳන්ම ආනින්ජප්පත්තේ කියලා කියන මොකද කෙලෙස් වලින් හොඳටම දුරස් වෙලා තියෙන ප්‍රේක්ෂා මට්ටමට ආපු ප්‍රබල සමාධි හිත ධානයේ උපේක්ෂක වෙනකොටම ආනින්ජප්පත්තේ බවට පත් වෙනවා. මොකද කෙලෙස් වලින් එහෙම දුරස් වෙලා ඒක ලේසියෙන් කෙලෙස් වලින් ඉන්වේඩ් කරන්නට එහෙම නැත්නම් ආක්‍රමණය කරන්නට හොලවන්නට පුළුවන් හිතක් නෙවෙයි. ඊට පස්සේ එතකොට දැන් දෙවෙනි ක්‍රමයට ගත්තාම කර්මන්නේ මෘදුභාවෙහි පිහිටි හිත ශ්‍රද්ධාදී ධර්ම වලින් ගත්තට පස්සේ සෙලවෙන්නේ. මොකද හේතුව සිත කම්පා කරන සිත හොලවන ධර්ම කියලා කියන්නේ කෙලෙස් ධර්ම කියලා කියන්නේ. ඒකනේ අපිට දැන් සමාධියක ඉන්නකොට හොඳට වෙල් ෆෝකස් අපේ හිත හෙලවුණොත් එහෙම එක එක අරමුණු වලට හිත යනවා ඩිස්ටර්බ් වෙනවා. ඒකනේ සමහරලාට හිත මොකක් හරි ප්‍රශ්නයක් තියාගත්තා ෆෝකස් කරන්න බෑ අපිට. ඒක සිත කම්පා වීමක් කියලා අපි කියන කම්පා වෙනවා කියන අර අහෝ කියලා කම්පා වෙනවා කියන එක නෙවෙයි. මේ නිකන් සිත හෙලවීමක් කරනවා. සිතට ඒ ස්ථාවර පිහිටා හිටිනට දෙන්නේ නැහැ. ඒතර බලමු මොනවද මේ හය සිත කම්පා නොකර සිත ශ්‍රද්ධාවෙන් හාත්පසින් ගන්නාලද කල්හි අශ්‍රද්ධාවෙන් කම්පා නොවේ. ඔතන මේකේ කර්ම විපාක ආදී දැන් හොඳට පැහැදිලි මේ යෝගියාට. ඒ වගේ සිත ප්‍රභාෂවර ඇත්තටම. හිත පිරිසුදුයි. කෙලස් කිලිට වලින් පිරිසුදුයි. ඒ නිසා අශ්‍රද්ධාවෙන් කම්පා වෙන්නේ නැහැ. විශේෂ අර අනිත් කියන බුද්ධ ආදී අටතනේ ශ්‍රද්ධාවත් මෙතන කර්ම විපාක ගැනත් ගනලා ගොඩක් කරාට මේක පේන පැහැදිලි විස්තරයක් විසුදු මාර්ගයේ එතන කියලා තිබෙන්නේ නැහැ. ඉතින් ඒක අර ප්‍රභාෂර නිසා අශ්‍රද්ධාවෙන් මිදුණා කියලා ගන්නට පුළුවන්. සිත වීරියෙන් හාත්පසින් ගන්නාල කල්ලි කුසීත බවින් කම්පා නොවේ. වීරියෙන් හොඳට ඔසවලා තිබෙන නිසා කුසීත වෙන්නේ නැහැ. ඒක පසුබසින්නේ නැහැ. හොඳට ඒ කටයුත්තේ බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් නොපසුබසිනා වීරියෙන් කටයුතු කරනවා මේ අවස්ථාවේ. හිත හරීම ප්‍රභාෂ මේ වෙලාවේ නිදිමත ගතිවල එහෙම ඒවා එන්නේ නැහැ. සිත ස්මෘතියෙන් හාත්පසින් ගන්නා කල්හි ප්‍රමාදයෙන් කම්පා නොවේ, මේ වෙලාවේ වෙන වෙන වැඩ කරන්න ඒ වගේ දේවල් වලට හිත යන්නේ නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලට ප්‍රමාදී භාවයට එන්නේ නැහැ. හොඳට හිත අරමුණට ફોකස් වෙලා තියෙනවා. ප්‍රමාදී භාවයක් අනවශ්‍ය වැඩ වලට හිත යෑමක් එහෙම වෙන්නේ නැහැ. සිත සමාධියෙන් හාත්පසින් ගන්නා කලී උද්ධච්චයෙන් කම්පා නොවේ. හොඳට වෙල් ફોකස් හරියටම ඒ අරමුණ වල පිහිටා තිබෙනවා. සිත ප්‍රඥාවෙන් හාත්පසින් ගන්නා කලී අවිද්‍යාවෙන් කම්පා නොවේ. මෙතනදී චතුරාර්ය සත්‍ය දකින්න විද්‍යාව නෙවෙයි ඒක අදහස් කරන්නේ. ඔය දේවල් නොදැනීම, පූර්ව භවයේ නොඇතිවීම, ඒ වගේ එක එක අවිද්‍යාවල් තියෙනවා. ඒ අවිද්‍යාවල් වලින් හිත මේ මොනවාද කම්පා වෙන්නේ නැහැ සහ අඳුරු වෙන්නේ නැහැ මෝහය නිසා. හරියට අරමුණත් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නැති. එහෙම නෙවෙයි හරි ප්‍රභාෂ්වරව තියෙන දේ දකින්න පුළුවන් හිතක් ඒක. සිත ඕභාෂෙන් හාත්පසින් ගන්නා කල කල්හි ක්ලේශ අන්ධකාරයෙන් කම්පාන. හිත හොඳට ප්‍රභාෂ්වරයි ආලෝකමත් ඒ වෙලාව. දැන් උදාහරණයකට කෙලෙස් සහිත හිතට එහෙම ආලෝකවත් භාව වෙනවා. හොඳට සමාධියක් එහෙම කවුරු දිනු කරනකොට තේරෙන දවසින් දවස හිත ප්‍රභාෂර වෙන්න පටන් ගන්නවා. ඒක සමහර ඒක ආලෝකයක් විදිහට සමහරට වැටහෙනවා. ඉතින් මේ ප්‍රභාෂර වෙන භාවයේ තියෙනවා කියන්නේ සිත කෙලිටි කෙලෙස් අන්ධකාරයෙන් මිදුණා කියන එක. ඒ වෙලාවට හිත හරිම මූණ වුණත් හරි ප්‍රසන්න වෙනවා. තමන්ගේ රූප කයට පාවයක දැනනවා. ඒක තමයි තමන්ගේ ජීවිතයේ තියෙන වැදගත්ම අති සුඛදායිම අවස්ථාව වෙනවා. හොඳ සමාධියක් එහෙම දිනු කරලා තියෙනකොට. ඒක දිනපතා භාවනා කරන අයට තේරෙනවා. ඒ වෙලාව තමයි හරිම සුවදායි අවස්ථාව තමන්ට ලැබෙන. ඉතින් මේ වෙලාවේ හිත ප්‍රභාෂර වෙලා ආලෝකයෙන් තියෙනකොට ක්ලේශ අන්ධකාරයෙන් කම්පා වෙන්නේ නැහැ. ඉතින් මේ කියන කම්පා වීම වලින් තොර වෙච්ච කරත් ආනෙන්ජප්පත්තේ කියලා කරන කියලා ධර්මහයෙන් හාත්පසින් ගන්නාලද සිත ආනෙන්ජප්පත්තේ වෙනවා. නම්බි ඉහතින් දක්වන ලද අංග 8න් යුක්ත සිත අබිනීහාරක්කම, ඒක මහ ප්‍රාණ වෙන්නට ඕනේ. අබිනීහාරක්කම නම්බි. එනම් 이르දිවිද ආදී අර්ථයන්ට අභිමුඛ කිරීමට සුදුසු සිතක් යන්නේ. ඒ දේවල් වලට සුදුසුයි අභිමුඛ කරන්නට. අබිනීහාරක්කම නම් වූ සිතෙහි අංගාට. දැන් මෙතන අංග 9ක් අපි කියලා තියෙනවා. හැබැයි පරිසුද්ධ සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝධාතේ අනංගනේ විගතූපක් කිලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනංජපත්තේ. උතර 9ක් තියෙනවා. මේ 9 එතකොට අපි දැන් උදාහරණයකට ඒක ලිව්වොත් මේ තමයි 9 සමාහිතේ චitte පරිසුද්ධේ තේ කියලා ඒ වලින් අවසන් වෙන්නේ කල්හි කියන අර්ථය නිසා පරිසුද්ධේ පරියෝධාතේ පිරිසුදුනා. පරිසුද්ධේ කියන්නේ අර මොනවාද උපේක්ෂාව සති පරිසුද්ධින් පිරිසුදුනා. පරියෝධාතේ කියන්නේ ප්‍රභාෂරුණා. පරිසුද්ධේ පරියෝධාතේ අනංගනේ කෙලස් නැසපු නිසා විගතූපක්ඛිලේසේ විගතූපක්ඛිලේසේ කියන්නේ කෙලෙස් වලින් නික්මුණා. මුදු භූතේ මුදු වුණා. කම්මණියේ කර්මන්නේ වුණා. තිතේ මේ කියන ගුණාංග වල පිහිටා සිටියා. ආනෙන්ජප්පත්තේ එනිසා නොසෙල්න් මේවල් පිහිටාට නිසා නොසෙල් වෙනවා කියන එක. මෙතන 9ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9. නමුත් අපිට එන්නේ අබිනීහාර 8යි. අබිනීහාර කියන සිතෙහි අංග 8යි තියෙන්නේ. කොහොමද එන්නේ? අබිනීහාරක්කම වූ සිතෙහි අංග 8 ක්‍රම දෙකකට ගණනය කරන්න පුළුවන්. මේ 9 ක්‍රම දෙකකට අපිට කවුන්ට් කරන්න පුළුවන්. පළමු ක්‍රමය පහරපද්දිය. චතුර්ථ ධ්‍යාන සමාධියෙන් සමාහිත බව, මේක එකාංගයක්. එතකොට මේක එකක්. ඊට පස්සේ පිරිසුදු බව පරිසුද්ධතා, මේක තව එකක්. දෙක මේක. ඊට පස්සේ පිරිසුදු බවින් ප්‍රභාෂර වූ බව පරියෝධාතතා 3යි. පරියෝධාතා කෙලෙස් වලින් තොර බව අනංගනතා 4යි. ඊළඟට කෙලෙස් කිලිටු ඉවත් වූ බව 5යි. හරිනේ? කැලස් ඉවත් වුණා, සිතත් ඉවත් වුණා. ඒ කියන්නේ අපි කැලස් නැසීම හේතු වෙන අනංග සිතෙන් කැලස් ඉවත් වූ කල්හි. එනම් සිත කැලස් කිලිටුවෙන් නොවූ කල්හි. කිලිට නොවූ කල්හි. සිත ඉවත් වුණා කොට කමක් නැහැ. විගතූපක් කිලේසේ කියන එකේ අර්ථය තමයි උපක්කිලේසා විගතා ඒ තස්මා. ඒ කියන්නේ සිතෙන් කැලස් ඉවත් වුණා කියලා ගන්න. ඒතර ඒ නිසා කැලස් කිලිටු නැහැ. කැලස් කිලිටු ඉවත් වූ බව විගතූපක් කිලේසතා එක 5. ඊට පස්සේ මෘදු භාවයේ 6. කර්මණීය කර්මන්‍ය භාවයේ 7 කර්මණ නොසෙල්වන් බව නොසෙල්වන බවට පැමිණීමේහි පිහිටා සිටි බව කියලා මේ දෙකම 8 කියලා ගන්නවා. එතකොට මේවා වල පිහිටා සිටපු නිසා මෙයා නොසෙල්වෙන සිතක් වෙන කියලා තිනවා. නොසෙල්වෙන බවට පැමිණීමේහි පිහිටා සිටි බව. ඇයි නොසෙල්වෙන්නේ? මේ ගුණවල පිහිටා තියෙන නිසා. එතකොට මේ තමයි අභිනීහාර ක්‍රම භාවයේ ගන්නෙ. දෙවනි ක්‍රමේ පහත පරිදි. දෙවනි ක්‍රමයට එනකොට ඔන්න මෙතනදී අට්ටංග සමන්නාගත භව ලැබෙන්නේ අර කියපු අංගට ලැබෙන්නේ සමාහිත වූ සිතෙහියයි සලකනවා. මොකද සමාහිත වූ සිතක තමයි මේ අංග මේ 이르දි විදියට සුදුසු භව තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? සමාහිතේ කියන අංගේ ගන්නෙ නෑ අපි. එතකොට සමාහිතේ කියන අංගය ඒක වෙන් කරනවා. මොකද මේ අංග ටික තියෙන්නේ සමාහිත වූ සිතේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන ඉඳලා අංගට ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒතකොට සමාහිතේ අංගය ඉවත් කරනවා. ඉතිරි ටික පරිසුද්ධේ පරියෝධාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ කියන අට ගන්නවා. මේවා අට දෙස. තිතේස ආනෙන්ජප්පත්තේ යන අංග දෙක වෙන වෙනම ගැනීමද කරපුණා. සමාහිතේ අංගේ නොගෙන පිතේසානෙන් ජපත්තේ කියන එක වෙනම ගන්නටත් පුළුවන්. ඒතර ඔය විදිහට ක්‍රම දෙකකට මේ පද 9 8ක් ලෙස අරගන්නවා. තවත් පද විවරණයක් තියෙනවා. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ඉරිදි අභිඥා විස්තර කරන සූත්‍ර පාඨයේ පද තවත් ක්‍රමයකට විස්තර කළ හැකිය. එයට අනුව පද විවරණේ පහත පරිදි බලමු. සමාහිතේ චිත්තේ සිත චතුර්ථ ධානයෙන් චතුර්ථ ධාන සමාධියෙන් සමාහිත වූ කල්හි පරිසුද්ධේ නීවරණ දුරස් වූ බැවින් සිත පිරිසිදු වූ කල්හි. එතකොට පරිසුද්ධ භාවයේ අතර තිබුණේ උපේක්ඛා සති පාරිසුද්ධත්වය. මේකෙන් නීවරණ වලින් දුරස් වූ බැවින් පිරිසිදු වූ කල්හි. පරියෝධාතේ විතර්කාදී සමතික්‍රමණයෙන් සිත ප්‍රභාෂර වූ කල්හි. අතන උනේ සති පාරිසුද්ධයෙන් පිරිසිදු නම් ප්‍රභාෂර වුණා කියන එක මෙතන ගන්නවා. විතර්කාදී සමතික්‍රමණයෙන් සිත ප්‍රභාෂර වූ කල්හි. අනංගනේ ධ්‍යාන ප්‍රතිලාභයේ හේතුවෙන් හට ගන්නා වූ ලාමක වූ ઈચ્છාචාරයන්ගේ අභාවය නිසා සිත කෙලෙස් වලින් තොර වූ කල්හි. ඒතර ઈચ્છාචාර ධ්‍යාන ප්‍රතිලාභෙන් ઈચ્છාචාරය කියන එක පරිස්සම් වෙන්නට ඕනේ. කවුරු හරි ධ්‍යාන ලාභීත්වය ලැබෙනකොට ධ්‍යාන ලැබෙනකොට ධ්‍යාන ලැබුණා කියලා කියන්නේ මේ මාර්ගඵල ලැබුවා කියන කතාවක් නෙවෙයිනේ. ධ්‍යාන ලාභියාට ઈચ્છාචාර තියෙන්නට පුළුවන්. කෙලෙස් තියෙන්නට පුළුවන්. මොනවද? මේ ઈચ્છාචාර. ઈચ્છාවචරයන්. ઈચ્છාවචර මොකද්ද? මේ ઈચ્છාවචර නම් අහෝ යන ධ්‍යානලාභියෙක් ඉන්නවා. අහෝ ශාස්ත්‍රුන් වහන්සේ මාගින්ම විමසමින් භික්ෂූන්ට ධර්මයේ දේශනා කරන සේක්වා යනාදී ලෙසට ලාමක කැමැත්ත නිසා බැසගත් මාන මායා සාටෙය යනාදී අකුසල ධර්ම. එතකොට මමම කේන්ද්‍ර වේවා. මාව ફોકસ වේ. සමහරවිට හිතනවානේ දැන් පිරිසකදී මගේ මං දිහා මට ෆේවරිසම් එකක් කරාවා කියලා අපිට මේකක් නෑ. ඒක ઈચ્છාවචරය. ඒක තමයි දැන් වෙන කෙනෙක්ට ෆේවරිසම් එකක් කරොත් වෙන කෙනෙක්ට අවදා දුන්නොත් අපිට දරා ගන්න බැරෙනවා. ඒක සමහර ඊර්ෂියා වගේ එකකුත් වෙන්න පුළුවන්. නමුත් අර තමන්ටම ફોકસ අර સેન્ટર එක වෙන්නට කැමැත්තක් සමහරුන්ගේ තියෙනවා. ඒක එක එක හොඳ ගුණයක් නෙවෙයි සාමාන්‍ය. මොකද ලෝකේ දැන් හැමෝටම හිතෙන්නේ අපි අපේ ලෝකේ තියෙන්නේ තමන් කේන්ද්‍ර කරගෙන තමයි. නමුත් එහෙම වුණා කියලා ඒක බාහිර ලෝකෙට එහෙම එකක් නෙවෙයි. අපි ගැන මිනිස්සු හිතනවා නැද්ද කියලා එහෙම එකක් නෑ. අපි හිතනවා අපි ගැන හැමතිස්සෙම මිනිස්සු හිතනවා ඇති කියලා එහෙම එකක් නෑ. අපි ගැන හිතන්නේ යම් ප්‍රමාණයකට යම් කාලයක විතරයි දවසක මිනිහෙක් හිතන්නේ සාමාන්‍ය. එතකොට ඒක සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ අපිව මොකක් හරි ප්‍රශ්නයක් වුණා උදාහරණයකට සමහර තැන්වලදී මොන හරි අවනම්බුවක් නැත්තම් අපකීර්තියක් ආ මිනිස්සු හැමතිස්සෙම අපි ගැන කතා කරනවා. එහෙම කරන්නේ නෑ. එහෙම සමහර කාලවලදී එහෙම වෙනවා වෙන්න පුළුවන් ලොකු සංසිද්ධිවලදී. නමුත් එහෙම බහුතරයක් කවලාවලට මිනිස්සුන්ට තමන්ගේ වැඩ තියෙනවා. අපි ගැන හිත හිත ඉන්නවා කියලා එකක් නැහැ. එතකොට ඒකෙම තියෙන තව එකක් තමයි හොඳ පැත්තට කියන්නේ තමන්ව ඇටෙන්ෂන් එක ගන්න. තමන්ටම මං ගැනම අවධානයද මා වර්ණා කරා. මගෙන්ම ප්‍රශ්න අහසාවා. මේ වගේ එකක් වෙනවා ઈચ્છාවචරයක්. මේක ධ්‍යානලාභියට එන්න පුළුවන්. මොකද දැන් ධ්‍යානලාභියෙක් නේද තමන් කැපී පෙනෙන්නට. තමන් ප්‍රධානත්වය තමන් තමයි මූලික වෙන්නේ. තමන්ට තමයි මේවා තියෙන්නේ. ওই දුතාංගල ආදී ගුණ පුරණ අයටත් ඒක එන්න පුළුවන්. ඒක නිසා ඒ ගුණයන් දියුණු වෙනකොට ඒ එක්කම වැඩෙන්න පුළුවන් දෙයක් තමයි ઈચ્છාවචරය. ඒක උගත් කෙනාට එන්නට පුළුවන්. බහුශ්‍රත කෙනාට, රූපවන්ත කෙනාට, එක එක්කෙනාට මේ හැකියාවන් තියෙන අයට මේ ઈચ્છාවචරයන් එන්නට පුළුවන්. ඉතින් ඒක දුරු කරන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් එන්නට පුළුවන්. නමුත් ඒක දුරු කරන්න. ඒකෙන් දුරු වෙන්නට ඕනේ ઈચ્છාවචර නම් වූ මේවා ලාමක ධ්‍යාන ප්‍රතිලාභේ හේතුවෙන් හටගන්නා ලාමක විචාවචරයන්ගේ අභාවය නිසා සිත කෙලෙස් වලින් තොර වූ කල්ලිත. ඒවා තියාගෙන මෙතනට යන්න අමාරුයි. ඒ නිසා ඒවා දුරු කරගන්නට ඕනේ. විගතූපක් කිලේසේ අවිද්‍යා ආදී වූ සිතෙහි උපක්ලේශයන්ගේ ඉවත්ව යාමෙන් සිතෙන් කෙලෙස් ඉවත් වූ කල්හි සිතෙන් කෙලෙස් ඉවත් වුණා. අවිද්‍යා ආදී ක්ලේශ. අර කියුනේ මොකද්ද? රාගාදී හේතුන් නැසීම නිසා, සුඛාදී ප්‍රත්‍යයන් නැසීම නිසා රාගාදී නැසුවා. ඒ නිසා සිතෙන් කෙලෙස් ඉවත් වුණා කියලා ගත්තා. මෙතන ගන්නෙ අර අනංගනේ කියන්නේ ઈચ્છාවචරයන් එහෙම නැති වෙන බව. අවිද්‍යා ආදී වූ සිතේ උපක්ලේශයන්ගේ ඉවත් වූ යාමෙන් සිත කෙලෙස් වලින් ඉවත් වූ, සිතෙන් ඉවත් වුණා. සිතෙහි උපක්ලේශයන් ගේ ඉවත් වීමෙන් සිතෙහි කෙලෙස් ඉවත් වූ කල්හි කියලා තමයි මෙතන විගතූපක් කිලිස ගැන. සිත කෙලෙස් ඉවත් වූ ධර්මයක් වූ කල්හි මෙහි අනංගනේ සහ විගතූපත්ති කිලිස යන පද දෙක අනංගන සූත්‍රය සහ වත්ත සූත්‍රය අනුවෙන් දත ගන්නට ඕනේ. අනංගන සූත්‍රයේ තියෙනවා ඔය මේ මොනවාද මුගලන් මහරහතන් වහන්සේ මට මතක හැටියට අර මෙහෙම ઈચ્છාවචරයන් භික්ෂුන් වහන්සේලාගේ තියෙනවා. ඒ ઈચ્છාවචරයන් තිබුණොත් භික්ෂුන් වහන්සේලා අනිත් අයට පිළිකුල් වෙනවා, නිකන් අප්‍රසාදයේ ලක්ෂණ. ඒ නිසා මම ඒක ඇති කරගන්න ඕනේ නැහැ කියලා මිනිස්සු ස්වාමීන් වහන්සේලා ඒ අයික අනුමාන සූත්‍රය. ඒ කියන්නේ අනංගන සූත්‍රය කියන්නේ මේ මට මතකයි රහතන් වහන්සේ දෙනම අතර සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් එතන ඉන්නවා. උන්වහන්සේලා ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මට මතකයි. ඒකෙදි මේ කෙලෙස් ගැන කතාවක් තියෙනවා. ඒ කෙලෙස් වලින් යුක්ත වීම නවීම පිළිබඳව උන්වහන්සේගේ දේශන අංගුත්තර මජ්ක්‍ධිම නිකායේ තියෙන දේශනාවක්. වත්ත සූත්‍රයේදී අර සිත පිරිසුදු වීම, වස්ත්‍රයක් පිරිසුදු කරගන්නා වගේ සිත වස්ත්‍රේ ඩයි ගහන්න කලින් වස්ත්‍රය පිරිසුදු වෙන්නට ඕනේ. ඒ වගේ සිත කෙලෙස් වලින් තොර වෙන්නට ඕනේ. ඒ ඉහළ අධිගමයන් ලබා ගැනීම සඳහා විශේෂයෙන් ඔය අපිට හම්බ වෙනවානේ සාමුක්කංශික දේශනාව සිද්ධ කරන්න කලින් බුදුරජාන් වහන්සේ ඔය කියන විදිහට සිත පිරිසුදු වුණාට පස්සේ තමයි ඒ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒක දැනගන්නවා බුදුරජාන් වහන්සේ මෙයාගේ සිත දැන් මොනවද නීවරණ වලින් තොර වෙලා හරියට වස්ත්‍රයක් පිරිසුදුනාගේ දැන් තමයි අර සාමුක්කංශික දේශනාව චතුරාර්ය සත්‍ය දෙන්නේ. ඒක ලබන්නට දැන් ඒ සිත සුදුසු නිසා. ඉතින් මේක ඒක ධර්ම ශ්‍රවණයෙන්ම සිද්ධ වෙනවා කාටද? මේ විපතිතඤ්ඤ යෝගියාට. ඉතින් මෙතනදී භාවනාවේ මේ මට්ටමට මේකම විදර්ශනාවට හරව ගන්න පුළුවන්. මේ මට්ටම ඉඳලම විදර්ශනාවට ගිහිල්ලා කෙලෙස් ආශ්‍රවක්ෂය කරන්නට හැකියාව තියෙනවා. මුදු භූතේ සිත වසඟයට පත්වීම නිසා මෘදු බවට පත් වූ කල්ලි හර විදිහමයි. කම්මණීයේ සිත ඍද්ධිපාද භාවයට පත්වීම නිසා කර්මන්නේ වූ කල්ලි ඉරදියට පාද වුණ, ඒකේ හේතුවක් වෙන පාද වෙන ගතියක් තියෙනවා. හිත ඉරදිපාද පත්තර පත්වීම නිසා කර්මන්නේ වූ කල්ලි තිතේ ආනින්ජප්පත්තේ භාවනා පරිපූර්ණ වීම නිසා ප්‍රණීත භාවයට පත්වීම නිසා සිත පිහිටා සිටින කල්හි සහ සිත නොසෙල්වෙන බවට පත් වූ කල්ලි භාවනා පරිපූර්ණ වීම සහ ප්‍රණීත භාවයට පත්වීම නිසා සිත හොඳට පිහිටා සිටිනවා. ඊට පස්සේ ඒක නිසාම ඒ හේතුවෙන්ම සිත නොසෙල්වෙන බවට පත් වූ කලමින් යම්සේ නොසෙල්වෙන භාවයට පත් වූයේ වේද එසේ පිහිටා සිටින අර්ථය ගෙන දේ. ඒතර නොසෙල්වෙන ලෙසට පිහිටා සිටියා කියලා අර්ථ ගන්නට ඕනේ. භාවනාව දියුණු වෙලා ප්‍රණීතල, ඒ කියන්නේ හොඳට හිත ප්‍රණීත නම්, හොඳට සැපවත් නම් අපිට අය අමුතුවෙන් දේවල් කරන්නට ඕනේ. අපිට හොඳට ඒකේ බැසගෙන ඉන්නට පුළුවන්. අර ඒ අපිට විවත් වෙන්නට වෙන්නේ ඉරියව්වක් වුණත් අපි මාරු කරන්නේ පොක්කරි ඩිස්ට්‍රෙස් එකක්, ස්ට්‍රෙස් එකක් නැත්නම් අපහසුතාවයක් තියෙනකොටනේ. ඒතර මේ සිත හොඳට පිහිටලා තියෙනවා ප්‍රණීත භාවයට පත් වෙච්ච නිසා. කියලාද අංග 8න් සමන්වාගත සිත අබිනීහාරක්කම නම් වේ. මේක සුදුසුයි දැන් ඉර්ධිය සඳහා යොමු කිරීමට. එතකොට ඊළඟ දවසේ අපි කතා කරනවා මේ ඉර්ධි විද අභිඥාවෙහි දෙවෙනි කොටස. මොකද්ද මේ ඉර්ධිය කියලා කියන්නේ? මොකද දැන් මේ සුදුසු භාවය ඇති කරගත්තේ. ඒතර පිළිවෙලින් අපි ධ්‍යාන උපදවාගෙන ලොකු කතාවක් ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා 14 ආකාරයෙන් වශී කරලා ඊළඟට සිත දැන් සුදුසු වෙලා තියෙනවා, සුදුසු භාවයට පත් වෙනවා. ඉර්ධි විදේ සඳහා දැන් තියෙන්නේ ඉර්ධි විදේ සිද්ධ කරන්න. ඊට කලින් මොකද්ද ඉර්ධිය කියන එක පොඩ්ඩක් විස්තර කරන්නට. ඊට පස්සේ කෙලින්ම ඉර්ධිය සිද්ධ කරන හැටි තියෙනවා. මේකේ තව පාට් කොටසක් තියෙනවා. මේ ඉර්ධි පාද හොම විස්තර කරන පාටයක් එක මම මේ ස්වර්ණාස්ත්‍රයටත් එක් කරේ නැහැ. මොකද හේතුව ඒක සවිස්තර ලොකු විස්තරයක් එතන එනවා. පුළුවන් වුණොත් මම හෑන්ඩ් අවුට් එකක් හදලා ඊළඟ අවතාවෙක කරන්නම්. ඒක නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඒකෙන් මේ කියපු ටිකම තව ක්‍රමයකට විස්තර කරනවා විසුද්ධි මාර්ග. තව ක්‍රමයකට. ඒක ටිකක් සවිස්තර විවරණයක්. එහෙම නැත්නම් අපි 이르දි වෙලාව තිබ්බේ නැත්නම් අපිට 이르දි කියන පාඩමේ 이르දි කියන කොටස විස්තර කරනවා. 이르දි කියන එක 이르දි කියන වචනය ක්‍රම කිහිපයකට විස්තර වෙන්නට ඕනේ. ඊට පස්සේ අපිට 이르දි විදය සිද්ධ කරන හැටි කොහොමද කරන්නේ? ඒකෝ පිහුත්ව බහුදා හෝති බහුදා හිත්වා ඒකෝ හෝති අහසින් යන හැටි ඒ කොහොමද ඒවා සිද්ධ වෙන්නේ? සඳහිරු පරිපිරිබදින ඒවා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයේ දක්වා යන ගමනේ සිද්ධ වෙන දේවල් තරසවත් පාඩම්. ඊළඟට මනෝමය 이르දියයි විකූර්වන 이르දිය ගැන විස්තරයක් එනවා. එතකොට අපිට 이르දි විද අභිඥාව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. සමහර විට අපිට මේ සෙමෙස්ටර් එක ඇතුලේ බොහෝ දුරට මේක ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට යන්නට තියෙනවා ඊළඟ අභිඥා හතර. සෝත ධාතු විසුද්ධි ඥානය, දිව කන, පරචිත්ත විඥානය, ඊට පස්සේ පූර්වේ නිවාසාන ස්මෘතිය, දිබ්බ චක්කුව කියන අභිඥාට. ඊට පස්සේ අපි යනවා අසුභ භාවනා 10 ගැන කතා කරලා බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනා ටිකයි ඊළඟට ඉතිරි සමත භාවනා ටික කතා කරන්නේ. ඒ නිසා ඉදිරි පාඩම් වලටත් මේ මේක දැන් සමහරලාට මේක ඇති කරගන්න බැරි වුණාට සමහර කෙනෙක්ට මේකෙන් ශ්‍රද්ධාදී ගුණධර්ම තව දියුණු වෙනවා. සමහර අභිඥා උපදවන කට්ටිය අදත් ඉන්නවා. ඉතින් ඒවා ඒ කතා ප්‍රවෘත්ති එක්ක අපිට තවත් මේ ගමන සහ Tamanට භාවනාව දියුණු කරගන්නට වඩන්නට උත්සාහය ඇති වෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඊට පස්සේ අපිට සමහර ගොඩක් අයට මේක දැන් අර පරාසික් මොහා ගියපු මාතෘකාවක්. නමුත් ඊළඟට මොනවාද භාවනා අනුස්සති භාවනා හැමිනකොට අපිට ඩේලි දිනපතා කරන්න පුළුවන් අවස්ථාව ප්‍රායෝගිකව ලැබෙනවා. ඉතින් අපි ඒක එදාට සිද්ධ කරගමු. එහෙනම් දේශන අවසන් කරනවා ප්‍රශ්න අහන්න අවස්ථාව. ඔව් කසින අට වඩලා චුද්ධ සාකාර පරිකරණය කරන්න ඕනේ. ඒක නැතුව බෑ. ඒකට යොදා ගන්න ආලෝක කසිනේ තමයි. නැතත් මේ process එක යන්න ඕනේ. මෙතනට එනකන් මේ පරිසුද්ධේ පරියෝදාතේ මොකද හැම අභිඥාවක්ම විස්තර කරන ඔය විදිහට. සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ කියන requirement එක ඕනේ හැම අභිඥාවටම. ඒක මත ඉඳලා තමයි විගතූපක් කෙලෙසේ බුදු භූතේ කම්මනීයේ තිතේ ආනින්ජප්පත්තේ දිබ්බාය සෝත ධාතුයා චිත්තං අබිනී හරති කියලා එන්නේ. දිබ්බාය දිබ්බාය චක් මොකක්ද මට මතක නැහැ. ඒ චක්කෝ වෙනුවෙන් පුබ්බේ නිමාසානුසති ඥාය දිබ්බ චක්කු ඥානාය චිත්තං අබිනී හරති කියලා එන්නේ. ඒ මේ අට ඕනේ. මේ අට තමයි බේස් එක. මේ අට ඇති කරගන්නට සමහරුන්ට චතුර්ථ ධානයෙන්ම පුළුවන් වෙනවා. සමහරුන්ට අර process එක යන්න වෙනවා. ඉත ඩිපෙන්ඩ්ස් ඒකේ පුද්ගලයාගේ චරිත තත්ත්වයන්ව තීරණය වෙනවා. ඉතින් මේ රික්වයර්මන්ට් එක සූත්‍රයේම එන එකක්. ඒක මේ සම්ප්‍රදායනේ ගන්න සූත්‍රයේම එනවා. මේ අංගකට තියෙන්නට ඕනේ. මේ අංගකට පත් වීමට කොහොමද කරන්නේ? චුද්ධ සාකාර වශී භාවයේ තමයි හැමෝටම. චුද්ධ සාකාර වශී කරන්න අවම වශයෙන් ධාන 64 උපදවලා තියෙනට.
එතකොට අපි ආලෝක කසිනී මණ්ඩලය හදාගෙන ආලෝක කසිනී වඩන්න ඕනේ මේ විදිහට.
අන්න හරි. ඔය ඊට පස්සේ දැන් ආලෝක දැන් සාමාන්‍ය රේරුකාණ සංසාරේම නම් කියන්නේ ඔය එක කසිනෙකින් ධානය උපදව ගත්තම අනිත් කසින හිතින්ම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ඒවා අර පරිකර්ම ඔබ්ජෙක්ට්ස් හදාගෙන තමයි ඒක කරන්නේ. ඒක ටටක් ගාල කරගන්න පුළුවන් ඒක. ඒක ඉක්මනට එක කසිනෙකින් ධානය උපදවාගෙන ආකාසානංචායතන වෙනේව සංඥාන අසංඥය දක්වා ගියාට පස්සේ ඊට පස්සේ ඉතිරි කසින ටික ඉතා වේගෙන් කරගන්න පුළුවන්. බොහෝ අයට අනිවාර්යෙන් මම කියන්නේ හැමෝටම කියලා බොහෝ අයට ඒක වේගෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔක අමාරුම එක තියෙන්නේ පටිභාග නිමිත්ත උපදවා ගැනීම. පටිභාග නිමිත්ත උපදවාගෙනත් සමහරු හරියට කෙයාර්ෆුල් නැත්තම් ධ්‍යානෙට යන්නේ නැහැ. ඒකට හොඳට ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. ඒක තමන්ගේ අතේ තියෙන එකක්. තමන් කරනවද නැද්ද කියන එක. ඊට පස්සේ අර්පණා ප්‍රාප්ත වෙනවා. අර්පණා ප්‍රාප්ත වශී කරගත්ත පළවෙනි ධ්‍යානෙ වශී කරගත්තට පස්සේ ලොකු ජයග්‍රහණයක් එතනින් එහා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ ඉතිරි ටික කරගන්න වේගෙන් කරගන්න පුළුවන්. හැබැයි සමහර අයට බැරි වෙන්න පුළුවන් යම් යම් හේතු සාධක මත. නමුත් සැලකිය යුතු පිරිසකට ඉදිරියට ගිහිල්ලා අර ධ්‍යාන 64 උපදව ගන්න පුළුවන්. ඊට පස්සේ චුද්ධ සාකාර වශයෙන් කියන ඊළඟ හර්ඩල් එක. ඒක බොහොම කාලයක් අරන් කරන්න ඕන එකක්.
පරිසම්
නුත් දරුවන් සමග දෙතරසනේ
සාමාන්‍ය අවශ්‍යයි ඉන්ද්‍ර ඒකේ කොනස් මම මට මතකයි නමයන්ට ඔයෙ කිව්ව නේද
බ්‍රහ්මලෝකයේ 10 10 10 ඔව් ඒ 10 තියෙනවා පොතේ ඔය පොතේ වරන් 18 වෙනි පිටුවේ තියෙනවා 10ම දිනන
ආ
තියෙනවා හරි 18 වෙනි පිටුවේ 10ම තියෙනවා නම් කරලා
අභිඤ්ඤාසිතට නිවන අරමුණු කරන්න පුළුවන්ද බැරිද කියලා මේ ආචාරයක් තියෙනවා කියලා මේ ඒක ගැන පස්සේ සමහරවිට එක්ස්ප්ලේන් කරන්න මඩලෙ මෙතන කියන්නේ නිදිග වැඩි
සාමාන්‍යයෙන් මේ මොනවාද අටුවාවේ තියෙන පුළුවන් කියලා නමුත් මූල ටීකාවේ කියන පဋාණේ පාඩේ අරගෙන මේ ඒක කරන්න බෑ මොකද හේතුව කිසිම ක්‍රමයකින් අසංකතය අභිඥාහිතකට ආරම්මන වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා නැහැ පဋාණේ. ඒක නොවන බව තමයි කියලා තියෙන්නේ කියලා කියන. ඉතින් ඒක ඈතම ත්‍රිකයක් ගන්න මට මතක හැටියට පච්චුප්පන්න ත්‍රිකය හරි ඔන්න මොකක් ත්‍රිකයක් ගන්න. ඉතින් කොහොම හරි ඒක තමයි මේ මේක. ඒතකොට ඒකෙදී කෙලිම අරමුණු කරන්න බෑ. හැබැයි අරමුණු කරන්න පුළුවන් මාර්ගඵලයේ අරමුණු කරන්න පුළුවන් අභිඥාවට. ඒ අනුසාරයෙන් නිවන අරමුණු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අටුවාවේ එහෙම කිව්වා වෙන්නේ නැති කියලා මූල ටීකාවේ අදහස් කරලා තියෙනවා. ඒ අටුවාවේ ඉතින් කියන්නේ කෙලිම පුළුවන් කියන එක තමයි අටුවාව කියන්නේ. ඩිරෙක්ට් කතාවක් කියන්නේ ඒක. ඉතින් ඒකට විරුද්ධ වෙනවා මූල ටීකාව. ඔක තමයි ආචාර්ය මතේ. තමන් ඉතින් මාර්ගඵලලාභියෙක් නම් ඕ ඉතින් පෘතග්ජනයට පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් යනකොට පෘතග්ජනයට බෑ එහෙම කරන්න. පෘතග්ජනයට අනිත් කෙනාගේ මාර්ගඵලී තරමුණ කරගන්න බෑ. එහෙම කිසිම ක්‍රමයකින් බෑ. යට ආර්යයන් වහන්සේ කියන ඉහළ ආර්යයන් වහන්සේගේ මාර්ගඵල අරමුණු කරන්න. සෝවාන් කෙනාට සකෘදාගාමි ඵලය අරමුණු කරන්න බෑ. එහෙම බෑ. අභිඤ්ඤා තිබ්බත් බෑ. ගොඩක් ඒවා ඉතින් ධානය උපදවගත්තම තියෙනවා ඉතින් ඔව් ඇසටික්ස්ලා වුණාම භාවනා කරාම නැතු ඉතින් තිරිසන් වෙලා හිටපු අවස්ථාවක් තියෙනවා ඉතින් නිරේ හිටපු අවස්ථාවක් තියෙනවා නේ
සමහර අයට
සමහර අයට තියෙන plan සමහර ඒක අනිවාර්ය නෑ ඒක.
දැන් තියාකර නිර්දීපාණි සහ මේ හાર્ඩ් ඔබ්ජෙක්ට්ස් අස්සෙන් පිටි හරහා කොහොමද ඒ වගේ මේ ෆිසිකල් සතර මහා ධාතුන්ගුත් මේ කයක් කොහොමද එහෙම යන්න පාවිච්චි කරන සම්මාස
තමයි ඉතින් ඉරිදී තියෙන විශේෂත්වය ඉතින් ඕක විස්තර කරන්න තේරෙන්නේ නැහැ මට ඉතින් ඒක මේ වෙලාවේ යා එක නිර්මාණය කරගෙන එතන හොලෝ එකක් සිදුරක් හදා ගන්නවා ඒක තමයි ඉරිදී විශේෂය තියෙන අචින්තනීය භාවය. ඒක එයා සිදුරක් හදාගෙන ගියොත් එයා පස්ස ගියොත් අපි කියලා බිත්තිය හැප්පෙනවා. එයා යයි බිත්තිය හරහා අපි කියලා බිත්තිය හැප්පෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් වතුරක් හදලා වතුරට බහිනවා. අපි පැන්නොත් එමයි පොළොව හැපෙන්නේ කියලා. හැබැයි අපි හිතුවොත් එයා හිතුවොත් එම අපිටත් වතුර වේවා කියලා අපිටත් බහින්න පුළුවන් ඊට පස්සේ. ඉතින් ඒ විදිහට ඒක ඉතින් අචින්තනීය දෙයක් තියෙනවා ඉතින් ඉරිදී විශේෂය කියලා. ඒ වගේ තැනක තමයි ඔක තියෙන්නේ. ඒක දැන් අපිට මේ තියෙන එක්ස්පීරියන්ස් එකෙන් උපමාන කරන්න බෑ. పూర్වේ දැන් දිවසින් දිව්‍ය ලෝක දකින්න එක කියන එකත් හිතා ගන්න බෑනේ. ඒකත් හිතාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකත් ප්‍රායෝගික ගොඩ කොහොම මොකද්ද පේන්නේ, කොහොමද පේන්නේ, මොකද්ද මේ දිවසට පේනවා කියලා කියන්නේ, පූර්වේ නිවාසානුස්මෘතිය බලනවා කියලා කියන්නේ මොකද්ද? ඒකත් එක විදිහකට විශේෂ එකක්. ඒත් විස්තර කරගන්න තේරෙන්නේ නැහැ. ඈත තියෙන શબ્දයක් ඇහෙනවා කියන්නේ මොකද්ද? අනුන්ගේ හිතක් බලනවා කියන්නේ මොකක්ද? ඉතින් ඒකත් වෙනද ඕකේ අමාරුම විස්තර කරන්න අමාරුම තමයි ඉරිදි විදිය අහසට යනවා කියන එක. ඔක්කොම ඒ ටික එකක්වත් ඉතින් තව කෙනෙක් මෙතන නිර්මාණය කරනවා කියන එක මොනවත් අපිට භෞතිකව මං හිතන්නේ ලීසි නැහැ විස්තර කරන්න. ක්‍රම ඉතින් එක එක ඒවා කියන්න පුළුවන් සයන්ටිෆිකලි කරනවා කියන එක. ඉතින් ඒ භාවයේ තමයි ඉතින් බුදුරණන් වහන්සේ අචින්තනීය ධර්ම හතරක් ලෙස දැක්කේ. ඒතකොට අපිට ඒක කරලා වෙනවා කියන එක තමයි වූ බව සඳහන් වෙන එක තමයි කියන්න වෙන්නේ. අද ඉතින් ඉරිදී සමහර බුරුම හැම ඔය මෑතක් වෙනකන් හිටපු ස්වාමීන් වහන්සේලා ගැන කතාවක් තියෙනවා. ඒක වැදගත් උගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියලා තියෙනවා. උන්වහන්සේට ආරංචියක් වෙනවා ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන. ඊට පස්සේ උන්වහන්සේ හම් වෙන්න යනවා ඒක ඉරිදී තියෙනවා කියලා තමයි කට කතාව යන්නේ. ඊට පස්සේ ගොඩක් ටිකක් අවුරුදු මම හිතා 100ක් විතර පරණයි. ඊට පස්සේ යනකොට එළියේ දැකලා නැහැ ඉතින් අද කාලේ වගේ ෆොටෝ එහෙම නැහැ. එතන අර ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් එක්කෙනෙක් අතු ගා ඉන්නවා එළි. ඊට පස්සේ අහනවා අර ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඕන කොහොම? උන්වහන්සේ කියනවා මේ පොඩ්ඩක් උන්වහන්සේ වැඩක ඉන්නේ කියලා මේ වෙලාවේ. ඊට පස්සේ ටික වෙලාවකින් අර ශිෂ්‍යෝ එළියට එනකොට මොකක් කරේ එනකොට උන්වහන්සේ අතුරට යනවා. අර ස්වාමීන් වහන්සේ එළිය අතු ගා ඉන්නේ. සතුරට ගිහිල්ලා බලනකොට එළියේ ඉන්න කෙනාව තමයි අතුලින් ඉන්නේ. ඒක කියන්නේ අර ඒකෝ හුත්වා බහුදා හෝති කියන ඉරිදී කරා කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් නිර්මාණය කරලා අතු ගාවනවා තමන් ඇතුලේ වැඩක් කරනකොට වැඩ කරවගන්නේ. ඉතින් ඒක ඉතින් උන්වහන්සේ ලියන පොතේ ඉතින් මෙහෙම එයා මේ මුන්නහන්සේ තමයි එළියට හම්බුනේ. ඒතයි මට උන්වහන්සේ දෙක සැකයක් නැහැ. හොඳට පැහැදිලි මේ කෙනාම තමයි ඇතුලේ හිටියේ විසම රූපේ වෙනසක් නැතුව. ඉතින් ඒ වගේ මෑත භාගයක් වෙනකොට ඕවා තමයි ඉතින් ඉරිදීේ සමහර අහසින් ගියපු කතා ගැන හැම පොඩි පොඩි තොරතුරු තියෙනවා. ආසිංගනේ ඒ කියන්නේ එහෙම ගියපු වලට නිකන් තොරතුරු වගේ අපිට හම්බ වෙනවා. ඒ හැර ඉතින් මෑත කාලේ මම දන්න තරමින් නම් මම නම් මට නම් එහෙම විශ්වසනීය දෙයක් හම්බෙලා නැහැ. ඉරිදි විදියේ සම්බන්ධයෙන් නමුත් දිබ්බචක්කු පූර්ව නිවාසානුස්මතිය වෙරිෆයි කරන්න පුළුවන් මට්ටමේ තොරතුරු තියනයි ඉන්නවා. ඉතින් නිකන් මේ ඒක නිකන් අර විෂන්ස් ඇවිල්ලා නෙවෙයි අර කෙලින්ම චුද්ධ සාකාර වශීය සිද්ධ කරලා ආලෝකයේ පතරවලා ඒක තුලින් බලපු සංසිද්ධි එහෙම තියෙනවා. ඉතින් අරක මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් සයන්ටිෆිකලි එනං ඉතින් ගිහිල්ලා අංශු අතර මේව අරගෙන ඉතින් මොකක් හරි එක්ස්ප්ලනේෂන් එකකට යන්න වෙනවා. ෆීල්ස් වගේ.
දෙවනිය ප්‍රශ්න සාකච්ඡාවකට පුළුවන් විශේෂයෙන් දුර්භික්ෂ කාලවලදී අපිට ආරක්ෂා දෙන රජකීයස් වගේලා වගේ බොහොම අපහසුයෙන් කාලේ ගෙවුවා. සාස් එක කාලෙක තුන බුදුරණ වහන්සේ සහ බුදුරණ චිත්ත දුර්භික්ෂ කාල කරන්නේ යවහල් වලදී ඒක සුංගල රාතන් වහන්සේ කියන මම පොළොව ඇතුළට අත දාලා මේ වදයක් වගේ මේක ගේන්න වරදෙන් අපිට පහසුවෙන් ඉන්න පුළුවන් කියලා නම් ඒවට අනුබල දෙන්නේ නැත්තේ
ඒ යෝනි පහසුවේ නිර්පාණ්ඩ කොමල ජීවිතේ නියම කරන ක්‍රමතියක් පාවිච්චි කරන්නේ අනුබල දෙන්නත් ධර්ම විශ්වාස වෙනවා. ඒක කිදීලා නෑ. අනුබල කියන්නේ ඒ දුර්භික්ෂ සමයේදී එකක් තමයි උන්වහන්සේට කර්ම විපාකේ තිබ්බා. කර්ම විපාකේ වළක්වන්න බැහැනේ. ඉරිදීෙන්වත් මුගලන් ස්වාමීන් වහන්සේගේ ඉරිදී නැති වෙනවනේ වෙලාව අපහර කන්න යනකොට කර්ම විපාකයක් තිබුණා. ඒ නිසා ඒකත් මං හිතන්නේ උන්වහන්සේට බලපාන්නේ නැති. නමුත් එතන විශේෂයෙන් කියන්නේ මුගලන් සාහිඳාසට ඒක දෙන්නේ නැහැ. මොකද හේතුව එහෙම කරන්න ඉඩ දුන්නා නම් එදාට මිනිස්සුන්ගෙන් ඇති වෙන පර්සෙප්ෂන් එක තමයි ආහෙනම් අතීතයේ භික්ෂුන් වහන්සේලා දුර්භික්ෂ සමයේ මේ වගේ දේවල් කරලා යපුනා. අනාගතේ උන්වහන්සේ දකිනවා අනාගතේ එන්නෙන්න සාසනයේ 이르දිපාමේ හැකියාව පටිසම්භිදා ලාභීත්වය මේවා එන්නෙන්න අඩු වෙනවා. මේවා අඩු වෙනකොට අනාගතයේ දුර්භික්ෂයක් එන වෙලාවේ භික්ෂුන්ව කරගන්න බැරි වෙනවා. එතකොට අනිවාර්යෙන් අනාගතයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ලොකු චෝදනාවකට ප්‍රාප්ත වෙනවා. වහන්සේලාට ඕනනම් කරගන්න තිබුණා. වහන්සේලාගේ පුරාණේ උත්තමයෝ නැත්තම් සබ්‍රප්‍රචාරින් වහන්සේලා ඒක කරලා තියෙනවා. ඒ නිසා ඒක ගොඩක් හිතනවා උන්වහන්සේලා. ඒ නිසා බුදුරණන්සේ කියන්නේ ගොඩක් හිතනවා උන්වහන්සේ. ඉතින් දුර දිග හිතනවා උන්වහන්සේ. එතකොට උන්වහන්සේ ඒක නිසා ඉඩ දුන්නේ නැහැ කියලා කියනවා මුගලන් ස්වාමීන් වහන්සේට. නෑ ඒක කරන්න එපා මේ කියලා තමයි ඒක ඉල්ලනවනේ අවසරය. ඒතර කියනවා එපා කියලා දෙනවා. ඒ එපා කියලා බුදුරණසින් ප්‍රතික්ෂේප කරන්න එපා කියලා. ඉතින් ඒකට හේතුව ලෙස කියනවා ඒකත් හේතුණා මොකද අනාගතයේ සත්වයන්ට භික්ෂුන් වහන්සේලා කෙරෙහි තියෙන ශ්‍රද්ධා පිහිටන්න ඕනේ සැබවින්ම ඒ කෙරෙහි නෙවෙයි මොකද 이르දිය කෙරෙහි නෙවෙයි සීලාදී ගුණ 이르දියත් පිහිටන්න තැනක් තමයි නමුත් සැබවින්ම පිහිටන්න ඕනේ ධර්මයේ කෙරෙහි සීලාදී ගුණ කෙරෙහි සුපටිපන්නතාදී ගුණ කෙරෙහි අදි සීලේ ඒවා කෙරෙහිනේ ශ්‍රද්ධා පිහිටන්නට ඕනේ. ඒතර බැරි වෙලා හරි අර වගේ දෙයක් කරලා තිබ්බනම් අනාගතයේ දුර්භික්ෂයක් එනකොට භික්ෂුන් වහන්සේලාට ඒක බැරි වෙනකොට ඒක වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දුර්භික්ෂ සමයන් එනකොට බුද්ධ කාලේ නම් ඒකට හේතුව ඔක ලෙස දක්වන්නේ අනාගත ඊට පස්සේ එනකොට බැමිණිතිය සෑය කාලයේ කාල වෙනකොට රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේලා යම් යම් යැපීම් කරගෙන තියෙනවා. සමහර අය ඉතින් හැමෝටම ඉදිරිදි බිලා නැහැ. හැමෝටම අභිඥා කියලා නැහැ. අභිඥා තිබුණත් හැමතිස්සෙම ඒක හැමතිස්සෙම තියනවා කියලා එකක් නෑ. ඒක මේන්ටේන් කරන්න ඕනේ. ඒක පිරිහෙනවා. ආහාර නැති වෙනකොට සමහරුන්ට පිරිහෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඔය හිතන තරම් අර ඒක ලැබුණා දැන් අර සුපර්මෑන් කියන කෙනා එහෙම නෙවෙයි. මොන කන්ඩිෂන් එකේ හිටියත් එයාට ස්කිල් එක තියෙනවා. මේක එහෙම එකක් නෙවෙයි. මේක පවත්වන්නට ඕනේ. ඒක මේන්ටේන් කරන්නට ඕනේ. රහතන් වහන්සේවත් මේක මේන්ටේන් කරන්නට ඕනේ. ඒ කියන්නේ අර ඉස්සරදා කිව්වේ අර මේක කිප්ප නිසන්තිතාවයට පත් වෙන්න කියලා රහතන් වහන්සේට පාව උපදෙස් දුන්නේ. ඒක පාවිච්චි නොකර ඉන්න එපා කියලා. ඒ නිසා මේ ඒ සංසිද්ධිවලදී සමහර අවස්ථා තියෙනවා. ඉතින් උදව් කරපු ඒ ඉදරා ඉස්සරහට එනවා ඒ කතා ප්‍රවෘත්ති හැම ඊළඟ දවස්වලදී පාටලී පුත්‍රයට එක්කන් ගිහපු අවස්ථාවක් තියෙනවා. වා ගඟක් ගිතෙල් කරලා අනුභව කරන්න දීපු අවස්ථාවක් ගැන කියනවා. ඉතින් වෙරි අයිසොලේටඩ් සිද්ධි ටිකක් තියෙනවා. නමුත් සමස්තයක් ලෙස එහෙම මේ ලොකුවට මේ ඒ වලින් ගැලවෙන්නට දුර්භික්ෂ සමවලදී අපහසුතාවලදී එයා පාවිච්චි කරලා නැහැ. ඉතින් එහෙම කරුබ්බාවක් නැහැ. ඉතින් ඒවා ඉතින් වඩා දුරදිග හිතලා මොකද 이르දියක් එහෙම ලැබෙනකොට අනිවාර්යෙන් එයා කල්පනා කරනවා. ඉතින් ඒක දැන් උදාහරණයකට කොටිම්ම කියනවා නම් දිබ්බ චක්කුව ලැබෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් දැන් දකිනවානේ ප්‍රේතයෝ දෙවියෝ වගේ බ්‍රහ්ම මේ සත්තු ටික. ඉතින් ඕක කියන්නේත් නැහැනේ අනිත් කෙනාට. මොකද කරුණු කීපයක්නේ කිව්වම අනිත් කෙනා බය වෙන එක ප්‍රශ්න ගොඩක්. ඉතින් ගොඩක් හිතනවා. ඉතින් ඒ වගේ අර හැකියාවක් බලයක් ලැබුණම ඔවුන් මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ බොහොම අල්ප විදිහට. ඒක සහ ඒක පාවිච්චි කිරීමෙන් වෙන්න පුළුවන් ඉෆෙක්ට් එක ආදීනව ආනිසංස ඒවා ගොඩක් දුර දෙක හිතලා තමයි මේ සිද්ධ කරන්නේ.
ඔව්
ඒ සංසිද්ධිය
අවසර. ඒක අවසර. අවසර අපේ අන්තරේ වාසර එනවා නේද? හරි. අපේ අන්තරේ අර මේ චුල්ලපන්තක අපේ භික්ෂුන් වහන්සේගේ උන්වහන්සේගේ අර රජෝහර නම් කියලා අර මේ වස්ත්‍රය කිරීමදලා ඒ ලැබෙන මේ එක අවිඥාව කියන්න පුළුවන් සංකල්පනේ. එහෙම නැත්නම් එක කසිනියක්ද මේ අර ප්‍රතිකාරදියා ඒක කොහොමද බලන්නේ?
ඒ උනේ උන්වහන්සේට සිද්ධ වෙන්නේ මට මතක හැටියට මාර්ගයත් සමග තමයි අවිඥාව සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේ මේ පරිකර්ම කරලා කසින පරිකර්ම කරලා එහෙම ලැබුව එකක් නෙවෙයිනේ. ඒ රජෝහරණං කියන නිමිත්ත අරගෙන එතන කෙලස් කපලා විදර්ශනාවෙන් තමයි රහත් වෙන්නේ. රහත් වෙනකොට උන්වහන්සේට අභිඥා සියල්ල සිද්ධ වෙනවා. ඒක මාර්ග සිද්ධ අභිඥාව පණ මත කෙරී රූප චුල්ලපන්ත සංසාරෙ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒක උන්වහන්සේ ඊට පස්සේ උන්වහන්සේට ධර්මක් sorry ධර්මය ඇහිලා තිබුණානේ කලින්. සම්පූර්ණ කියන්නේ අර මාතක තියාගන්න බැරි ප්‍රශ්නෙ තිබුණේ. ඉතින් ඔක්කොමත් එක්ක ක්ලියර් වෙලා උන්වහන්සේ හරි උගත් ත්‍රිපිටක ධාරී කියලා තමයි එතන කියවෙන්නේ. කොමාරි මේ ධර්මයේ හොඳට දන්න මේ අභිඥාලාභී භික්ෂුව බවට පත් වෙනවා. ඒ එතන ඒක නෙවෙයි ඒක කසින පරිකර්මයක් නෙවෙයි එතන වෙන්නේ මේ ඒක අනිත්‍ය සංඥාවටනේ එතන හුරු කරවන්නේ. මට මතක නෑ මේ සුදුරෙද්දෙන් කසිනයක් ඉපදුනා කියලා එකක් මට හැම මතක නැහැ. ඒක බලන්න ඕනේ. නමුත් මම දන්න ධර්මයෙන් එතන කෙලින්ම විදර්ශනාව සිද්ධ වෙලා එතනින් මාර්ග සිද්ධ මාර්ගයත් සමග තමයි අභිඥාව සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ හැකියාවට.
එම ගුණම්නේ දෙවෙනි ප්‍රශ්නත් එක්ක අපි අහන්නේ දැන් අර තමන් වගේ ඔබ වහන්සේ බුරුම උදාහරණ වගේ තමන් වගේ තව උපමවන්න පුළුවන් ඒ කියන්නේ නිකන් අර එක මල්ටිපල් ඉන්ස්ටන්සස් තියාගන්නා වගේ නේ එකම සත්‍යයකින් ඒක අපි අහන්නේ මේ ඒ කියන්නේ දැන් තව රූපයක් මවුවා කියන්නේ දෙන්නම ඒ කියන්නේ එකම ඉන්ස්ටන්ස් දෙයක් විතරයි එකම පුද්ගලයා තන දෙක එක
නෑ නෑ රූපයක් විතරයි ඒක. හිතක් නෑ හිතක් නෑ. කෙලින්ම මේ රූපකයක් විතරයි දෙන. එයාට විඥානයක් නෑ එයාට. එයාගේ හිතක් නෑ එයාට හැඟීම් දැනීම් ලැබෙන්නේ නෑ ඒකට. ඒතල ඒක තනි හුදු 이르දියෙන් හදපු 이르දිමේ මනෝමය රූපයක් විතරයි දැන් තියෙන්නේ. ඒක ඉතින් ඊට තව තමන්ගේම ඉන්ස්ටන්ස් එකක් හෝ සත්‍යය දෙන්නෙක් වුණා නෙවෙයි. මගේ රෙප්ලිකා එකක් හදලා තිනවා රෙප්ලිකා එකක්. හැබැයි ඒක හුදු ස්ටැචු එකක් නෙමෙයි ඒක වැඩ කරනවා. මම කරන වැඩ ඔක්කොම එයා කරනවා. වෙනස් වැඩ කරන්න ඕන නැග වෙනම අදිෂ්ඨාන කරන්නට ඕනේ. ඊට පස්සේ ඒක මම තමන් අතු ගානකොට එයා සිවුරු හොදනවා වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒක එකක් තමයි පහසුව. ඉතින් වැඩ ටික කරගන්න පුළුවන් පහසුවෙන්. ඉතින් අනිත් එක ඉතින් තමන්ට එහෙම රුචිකත්වය ඉතින් එනවා. ඉතින් ඒක ඉතින් එක්සර්සයිස් කරන්න තමන්ට තියෙන හැකියාව බලන්න ඉතින් එහෙම අවස්ථා එනවනේ මිනිස්සුන්ට. කැමැත්තවල් එනවා. දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙලා හිටියත් උන්වහන්සේ විවේක හැම් වෙලාවෙම කරන්නේ මේ දිවසින් ලෝක දිහා බලබලින් එක අහවල් සත්‍යර මොකද නියවතුන. ඒවා දිහා බලබල ඉන්න උන්වහන්සේ. මුගලන් ස්වාමීන් වහන්සේ නම් කියන්න පුළුවන් ලෝකාර්ථ චර්යාව කියලා කොහොමවත් උන්වහන්සේ කැමති දිව්‍ය ලෝකෙට අපායට ගිහිල්ලා ඒකේ සත්වයන්ට බණ කියනවා කතා කරනවා ඒතරතුරු වරන් ඇවිල්ලා කියනවා උන්වහන්සේගේ මේ හොබි එකක් වගේ උන්වහන්සේ කැමැත්තක් තිබිලා තියෙනවා ඒකට. ඉතින් ඒකටනේ පාරමිතා පුරාගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ එක එක පර්පස් මත ඒවා නිර්මාණය කරගන්නවා උන්වහන්සේලා. ඉතින් ඒක එකම පුද්ගලයා දෙතැනකට ගියා පැරලල් යුනිවර්ස් එකක් එහෙම මල්ටිවර්ස් කතාවක් එහෙම එකක් නෙවෙයි. මෙතන තෙලින්ම තව භෞතික රූපයක් හදනවා එළිය එච්චරයි.
ඔබන්ස් කියන්නේ දැන් අපි කියමු ප්‍රධාන මුල් පුද්ගලයා ඉන්න එක තැනක තව තැනක වෙන ඔටෝමේෂන් එකක් වගේ
ඔය කියන්නේ වෙන වෙන ඔව් හරි ඒ කියන්නේ භෞතිකව මං වගේම ඕන වෙනස් රූපයක් හදන්න පුළුවන්. තමන්ට වඩා වෙනස් කෙනෙක් හදන්න පුළුවන්. එහෙම පුළුවන්. වෙනස් කෙනෙක් හදලා යාළුවා වැඩ කරවන්න පුළුවන්. ඒ කියනවා දැන් ඉස්සරහට අපි හවු වෙනවා. දැන් මේ ඊළඟ සතියේ නේ ඊට පස්සේ සතියේදී ਉਹ විශේෂයෙන් එක කතා වෙනවා. ඊළඟ සතියේ ඊට පස්සේ.
ඒ වගේ දෙයක් අපි නම්
බව්ව. බුදුරජාණන්
වහන්සේ අර මාතෘ දිව්‍ය රාජ්‍යයට අභිධර්මයේ දේශනා කරනකොට ඒකට අර වැරදි තන්ත්‍රවන්ට
නෑ 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 උන්වහන්සේ තමයි ඒකෙදි වෙන්නේ. උන්වහන්සේ තමයි සරුවත් හාමුදුරුවෝ හම්බ වෙන්න ඉන්නේ. ඒ වෙලාවේ බණ කියන්නේ අර හදපු රූපේ දිව්‍ය ලෝකේ. ඒක අනිත් පැත්ත වෙන්නේ. උන්වහන්සේගේ ශරීරයට ඕනේනේ කෑම. ඉතින් උන්වහන්සේ එන්නේ නෝ පිණ්ඩපාතේ. අර දැන් රූපකය හදන් ඇවිල්ලා ඉර්ධිමය කය ගිහිලා පිණ්ඩපාතේ වැඳුවා කියලා මෙහෙ බඩ පිරෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. උන්වහන්සේම ගිහිල්ලා දානේ වරඳනවා. ඒතර අරහේ බණ කියනවා. ඉතින්
පංචස්කන්ධ දේශනාවේ කරපු එක මේ රූප කලාප වල අභ්‍යන්තර ඝට්ටනයක් තියෙනවා. ඒ නිසා අලුතෙන් හටගන්න රූප කලාප වල විකෘතියක් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ අන්න එතන පොඩ්ඩක් කෙටියෙන් ඒක මොකක්ද පැහැදිලි කරේ කියලා කිව්වොත් ස්වාමීන් වහන්සේ ධාතු මනසිකායට සම්බන්ධ ප්‍රශ්නයක් මට පොඩ්ඩක් තේරුම් ගන්න.
අභ්‍යන්තර ඝට්ටනයක් කියන නෙවෙයි කියන්නේ අභ්‍යන්තර රූපණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ රූප කලාපයේ තියෙන ඒ රූප කලාපයට තව රූප කලාපයක් තේජෝතික රූප කලාපයක් පහළ වදුනම අභ්‍යන්තරයේ යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම පටවි ආපෝ වීමවත් ඝනය ද්‍රවයක් වීමක් වගේ එකක් නෙවෙයි. යම් කිසි අස්ථාවර භාවයක් නැත්නම් ස්ථිබ්බ ස්ටැබිලිටි එකේ වෙනස්කමක් ඇති වෙනවා. ඒ වෙනස්කම හේතු කරගෙන මොකද වෙන්නේ? මේ රූප කලාපය නිසා හටගන්න ඊළඟ රූප කලාපය වෙනස්ව හටගන්නවා. එතකොට මේ වෙනස්ව හටගන්න එකටත් කියනවා රූපණය කියලා. මේ ප්‍රොසෙස් එකට. එහෙම නැත්නම් ඒ ගැටුණාට පස්සේ ඒ කලාපයේ ඇතුලේ සිදුවෙන ඒ වෙනසටත් කියනවා රූපණය කියලා. ඒක තමයි කලාප අභ්‍යන්තර ඝට්ටනයනේ රූපණය කියලා කියන්නේ වෙනස් වීම. ඒක නිසා ඒ ඝට්ටනේ නිසා වෙන්නේ ඒක. ඒක නිසා හටගන්න රූප කලාපේ වෙනස්ව හටගන්න එකට කියන සන්තති රූපණය කියලා. ඉතින් ওই විදිහට ওই දෙකක් අපිට හම්බ වෙනවා.
අවසරයි. එතකොට සම්හස එක සැරයක් බිඳිලා ඊළඟට හැදෙන රූපේ අපිට සමාන නැද්ද?
නෑ නේද? ඒකනේ රූපණේ වෙනස් වෙනවා කියලා කියන්නේ. ඒකනේ දැන් උපමාව තියෙන්නේ ඉටිපන්දමේ ඉටිපන්දමට ගින්දර වැදුනම ඝන කලාප තිබුණා නැවත නැවත හටගනිමින් ප්‍රොසෙස් එක. ඒකේ දියාරු කලාප හට ගන්න පටන් ගන්නවා අලුතෙන්. එතකොට අලුතෙන් හට ගන්න රූපේ පරණ රූපයට වඩා වෙනස් වෙනවා. බොහෝ දුරට එකම වගේ වතයි හටගන්නේ. නමුත් ඒ වෙනස් වීම තමයි රූපණය කියලා කියන්නේ. ඒක ඒ වෙනස් වීමලත් රූපණය කියනවා. ඒ වෙනස් වීමට හේතුව වෙච්ච අර කලාපේ ඇයි වෙනස් රූපයක් හටගන්නේ? වෙනස් කලාපයක් හටගන්නේ අර තිබිච්ච ස්ටැබිලිටි නැත්නම් ඒ ස්ථාවර භාවය තිබිච්ච තිබුණු ස්වභාවය වෙනස් වෙච්ච නිසා. ඒ වෙනස් වීමලත් රූපණය කියලා කියනවා. අවසන සංහසයක
සමාධියකින් පේනවාද?
මොකද්ද ඔය කියන්නේ? කියන්නේ කලාප අභ්‍යන්තර රූප නේද?
කලාප දැන් හටගත් රූප බිඳෙනකොට හැදෙන අලුත් රූප අර රූප වලට වෙනස් බවක් තේරෙනවද?
ඒක වෙන්නේ ඉතින් ඒ කන්ඩිෂන් එකේ ඉන්නකොට නැතෝ නිකන් ඉන්නකොට ඒක වෙන්නේ නැහැ නේ. කියන්නේ උදාහරණයකට මේ දැන් තමන්ගේ ශරීරයට මොන හරි දැඩි රස්නයක් සීතලක් වගේ ආවොත් නේ වෙනස සිද්ධ වෙන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට ඉතින් එකම විදිහේනේ කලාප හටගන්න. රුප්පණය කියන එක මේ 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 අපි සාමාන්‍යයෙන් භාවනාවේදී ලොකෝට අත්දකින්න එකක් නෙවෙයි. මොකද රුප්පණය විස්තර කරන්නේ නැහැ. ඉතින් කාන්තාරවල ගිහිල්ලා භාවනා කරන්න ඕනේ, නැත්නම් ඇන්ටාර්ටිකාවට ගිහිල්ලා භාවනා. ඒ වගේ නිකන් ඒ ඒ වගේ ලොකු ප්‍රොසෙස් වලට යන්නට ඕනේ. එතකොට දැන් රුප්පණය විස්තර කරලා තියෙන්නේ. රුප්පණය කියන්නේ අවබෝධ කරගන්න. ඒ කියන්නේ රූපයේ රුප්පණ ලක්ෂණය අවබෝධ කරන්න ප්‍රැක්ටිකලි කරන්න ගියොත් එහෙම ශරීරයට එක එකව කරන්න වෙනවා. ඒ කියන්නේ එහෙනම් ඉතින් AC කාමරයට ගිහිල්ලා ඒ වෙනස බලන්නට ඕනේ. ඒකත් ලොකු රුප්පණයක් නේ. රුප්පණය අටුවා විසර ගන්න එහෙම නෙවෙයි නේද? ලෝකාන්තරික නරකයේ තමයි රුප්පණය ප්‍රකට කියලා කියන්නේ. මොකද අර සීතලට වැටලා සත්වෝ පුපුරලා යනවා. උෂ්ණයෙන් රුප්පණය ප්‍රබලයි කියන අවීචිය නැත්තම් නිරේ. එහෙම නැත්තම් ප්‍රකටයි කියලා කියනවා මේ කොහෙද කාන්තාරවල. නැත්තම් සීත පළාත්වල සීතල රුප්පණය. බඩගින්නෙන් එන රුප්පණය දුර්භික්ෂ කාලයේ කියලා කියනවා. ඒතර අර මෙයා වෙලා මේ ශරීරේ වේලිලා විජලණයටපත් වෙලා එහෙම මැරන සමහර කාන්තාරවලදී සමහරුන්ගේ ශරීර උණු වෙලා ඒකුණුල කියන්නේ දාඩිය දාලා එහෙම වෙලා. ඒක මේ වගේ මේ ප්‍රොසෙස් එකේ වෙනස් වීමක් තමයි රුප්පණය කියලා කියන්නේ. රුප්පණයක් කියලා කියන්නේ ඉතින් පහසු දෙයක් නෙවෙයි. සිත් රූපකය රුප්පණය වෙනවා කියලා කියන්නේ හරි uncomfortable එක. හරි අපහසුවකටයි පත් වෙනවා. විශේෂයෙන් උණ ගත්ත වෙලාවට වගේ තියෙන පුළුවන්. ඉතින් භාවනාවේදී රුප්පණය කියන එක එහෙම දකින්න ඕන එකක් නෙවෙයි. රුප්පණය කියලා කියන්නේ මේ තේරුම් ගන්න මේ රූපකය අර වගේ කොහොමද ඒකට කියන්නේ මේ එක්ස්ට්‍රීම් කන්ඩිෂන්ස් වලට එක්ස්පෝස් වුණොත් කොහොමද කියන්නේ ඒක මොනවා හරි අධික තත්ත්වයන් වලට මොනවා හරි කොහොමද කියන්නේ මේ මොනවා හරි ලොකු උෂ්ණ සීත ආදී වූ තත්ත්වයන්ට විවෘත වුණාම නැත්තම් ඒකට මුහුණ දෙනකොට රූපකයේ ඩිෆෝම් වීමක් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීමට මේක භාජනය වෙන සුදුසුයි මේ කය. ඒකයි තේරුම් ගන්න. ඒකට මේක සුදුසුයි. ඒ නිසා මේක බැරි වෙලා හරි උණු බාල්දියකට දැම්මොත් මේක ලෝදිය තැනකට දැම්මොත් මේක ගින්දරකට දැම්මොත් මේක අයිස් ෆ්‍රිජ් එකක දාලා තිබුණොත් නැත්නම් අයිස් මොකක් හරි එකක් අස්සට වැටුණොත් මේක ටක් ගාලා වෙනස් වෙනවා. මේ වෙනස් වෙන බව මේකේ තියෙනවා. මේ වෙනස් වීමට සුදුසු බව මේකේ තියෙනවා. ඕක තමයි ඒ රුප්පණ ලක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ වෙනස් වීමට සුදුසු බවක් මේ රූපේ තියෙනවා. ඒකයි රුප්පතීති කෝ භික්කවේ තස්මා රූපන්ති බුච්චති. ඒතර රුප්පණ සුදුසු බවක් මේකේ තියෙනවා. ඕක රෙනේ ඩෙකාඩුත් ඔය කතාව කියනවා. ඒක යහගන්නේ නම් ආත්මය නිත්‍යයි රූපය අනිත්‍යයි. රූපය වෙනස් වෙනවා ආත්මය වෙනස් වෙන්නේ නැහැ කියන එක කතා කරන්න එතුමා ගත්තේ ඒක. ඉබන් ඒ කියන්නේ ඒකට සමාන කරනව නෙවෙයි. ඒ වගේ එකක් තමයි කියන්නේ. මේක වෙනස් වෙන්නට පුළුවන්. මේක බාහිර ප්‍රත්‍ය වලින් ඝට්ටණය වීම නිසා විකෘතියකට වෙනසකට භාජනය වෙනවා. ඒ භවත් sorry තේරුම් ගැනීම තමයි අපි රුප්පණේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. රූපේක රුප්පණේ තේරුම් ගන්නවා කියලයි. අනිත් එක ඔය රුප්පණේ කියන කතාව ගොඩක්ම එන්නේ මේ රූප ශරීරවලට. ඒ කියන්නේ නාම රූප ලෙස කඩනවා කියලා කියන්නේ. නාම රූප ලෙස කඩනකොට එතනදී දැන් උදාහරණයට සතර මහා ධාතුවේ රුප්පණේ බලන්නට පුළුවන්. මොකද ඒකේ තියෙන දැන් සෙම කිපෙනවා කියලා එකක් තියෙනවා, වාතය කිපෙනවා කියලා එකක් තියෙනවා. නමුත් අර ධාතු ස්වභාවයෙන් රුප්පණේ බලනවට වඩා රුප්පණේ කියන එක හොඳටම ප්‍රකට වෙන්නේ ද්‍රව්‍යමය වශයෙන් බලනකොට. ද්‍රව්‍යමය දේවල් ලෙස බලනකොට. එතකොට දැන් අපි බලන්නට ඕනේ මේ රූපකය කියලා එකක් තියෙනවා. මේ තනි එකක් රූපකය කියලා. මේකේ වේදනා සංඥා සංස්කාර කියලා නාම ධර්ම හතරක් හටගන්නවා මේක ඇසුරු කරගෙන. එතකොට සතර මහා ධාතු වලට කඩන්නෙත් නැතුව මේ තියෙන මේ ඝන දෙය රූපෙන් නාමයෙන් වෙනයි. මේක මේ කය එකක්, මේ සිත එකක්. මේ කය මොකක් හරි එක්ස්ට්‍රීම් කන්ඩිෂන්ස් වලට මෙයා වෙච්ච ගමන් විවරණය නැත්තම් විවෘත වෙච්ච ගමන් මේකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මේක සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. මේක වෙනස් වීමට භාජනය විය හැකි බාහිර ප්‍රත්‍යයන්ගෙන් වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඒක සත්පුද්ගල ස්වභාවයක් නැහැ. ඒකේ තියෙන එක හරිය නිකන් දර කෑල්ලක් අරන් ගින්නකට දැම්මොත් ඒකත් පිච්චෙනවා. ඊට පස්සේ කොළයක් අරන් ගින්න ඒකත් පිච්චෙනවා. අපේ ශරීරය දැම්මොත් ඒකත් පිච්චෙනවා. ඒක නිකන් සාමාන්‍ය මේ භෞතික වස්තුවක් වගේ දෙයක්. එතන මේ භෞතික වස්තුන් වලට අපි සත්වේ පුද්ගලයා ආත්මය කියන්නේ නැහැ වගේ මේ දර කඩක් බඳු මේ ශරීරය සත්වේ පුද්ගලයා ආත්මයක් නොවේ. ඒකේ තියෙන්නේ අර වෙනස් වෙන ගතිය. ඕකයි නාමය වෙන් කරගන්නේ. ඔකට නාම රූප පරිච්ඡේදය කියලා උතන කියන්නේ. ඉති ඕක තේරුම් ගන්න බැරි කෙනා මේ රූපය හතරට කඩනවා, පටවි ආපෝ තේජෝ වායෝ කියලා කඩනවා. ඒකේ ත්‍රිපන් ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක කඩනවා. ඊට පස්සේ ඒකත් තේරුම් ගන්න බැරණ මේ ශරීරය මොනවාද දෙතිස් කුණප වලට කඩලා ඒ කොටස් වෙන වෙනම ගන්නවා. ඒක ඇතුලේ සතර මහා ධාතු කරනවා. ඔහොම පල්ලෙහාට 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 ඊට පස්සේ රූප කලාප දක්වාම අරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ රුප්පන ලක්ෂණය කියන එක ධාතු මනසිකාරේ තේරුම් ගන්නකොට ඔක හොඳටම ප්‍රකට වෙන්නේ මේ රූප එකක් ලෙස ගන්න ඕනේ. මේ වස්තුවක් ලෙස ගන්නට ඕනේ. ඒ වස්තු ස්වභාවයේ තමයි රුප්පනේ තියෙන්නේ. මොකද රුප්පනේ කියන්නේ ඝට්ටණය වෙන්නට එපයි. ඝට්ටණය වෙන්න නම් වස්තු දෙකක් වෙන්නට එපයි. අඩෝ අවමශෙන් කලාප කලාප හරි ඝට්ටණය තියෙන. ඒතර කලාප මට්ටමින් තමයි රුප්පනේ විස්තර කරන්නේ අපි. කලාපයක් ඇතුළේ තියෙන රූප විකෘතියකට නැත්තම් මොනවාද වෙනසකට භාජනය වෙලා ඉදිරියට යනවා කියන එක. ඉතින් ඕක තමයි ඔක කියන්නේ. ඒ නිසා ඒක මං හිතනවා ඒක ගොඩක් අය ඒක ඒ විදිහට හිතන්නේ නැහැ. අර අර රූප රූප වලටම ගිහිල්ලා ඒක ඇතුලේ රුප්පණේ හැවීම තමයි අපි අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් එහෙම නෙවෙයි පොත්පත්වල අපිට හම්බ වෙන්නේ. මේ කෙලින්ම මේ ඝන වස්තුන් වශයෙන් අරගෙන තමයි රුප්පණේ විස්තර කරන්නේ. සහ එහෙම තමයි රුප්පණේ පැහැදිලි කරගෙන පැහැදිලි කරන්නේ තටුවාවේ එහෙම. එහෙම තමයි රුප්පණේ පැහැදිලි වෙන්නේ ඇත්තට.
සම්පූර්ණ පසුබිම තිබිලා දැන් තැන් වල විස් වගේ පේනවා. අලුතෙන් එනේම අර වගේම ඒ සමාන වගේ පේනවා. ඒ නිසා
හරි. එතකොට ඒ එහෙම එහෙම සමාධිමත් හිතට වැටහෙනවා නම් ඒ විදිහට රූප කලාප අලුතෙන් අලුතෙන් හටගන්නව සමානයි වගේ කියලා එක හරිනේ. එතකොට වෙනස් වෙනවා කියලා කියන්නේ නම් මොකක්ද ලොකු කන්ඩිෂන් වෙනස් වෙනවා. සාමාන්‍ය රූපේ ඒ ඔය කියන රුප්පණේ ප්‍රකට නැහැ. ඒ නිසා තමයි අටුවයි දක්වන රුප්පණේ ප්‍රකට අර වගේ කන්ඩිෂන්ස් වල නැහැ. සාමාන්‍ය අපි හොඳ මට්ටමින් ඉන්නකොට රුප්පණයක් ප්‍රකට වෙන්නේ අපේ ශරීරේ. එකම විදිහ කලාප තමයි නැවත හටගන්නේ. ඒ නිසා හරි ඒකේ රුප්පණේ හොයන්න එපා. රුප්පණේ කියලා තේරුම් ගන්න. මේක බැරි වෙලා හරි ගින්නට දැම්මොත් මේක වෙනස් වෙනවා. ඒක තේරුම් ගැනීම තමයි රුප්පණේ තේරුම් ගන්නවා කියන්නේ. මේක සීතලට දැම්මොත් වෙනස් වෙනවා. ඔක තමයි රුප්පණේ තේරුම් ගන්නවා කියන්නේ.
තරුවන්
සමයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් සූත්‍ර පිටකේ සූත්‍ර ගණනාවක් මේක තියෙනවා. උදාහරණයක් විදිහට සීයේ සේනාපති සූත්‍රය ගත්තොත් සීයේ සේනාපති සෙත්ත බුදුරජාණන් වහන්සේ අනුකූපී කතා පළමෙන් සිදු කරනවා කියලා තියෙනවා. ඒ දාන කතා සීල කතා ආදී කරාම ඒ සීයේ සේනාපති සිත එතනදී කියනවා කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං උදග්ග චිත්තං අසන්න චිත්තං කියන අවස්ථාවට පත් වුණාන් පස්සේ තමයි චතුරාර්ය සත්‍යයේ සාමුක්කාච්චික දේශනා විදිහට දේශනා කරන්නේ. මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ අන්නේ ඒ කියන தත්වයක් දැන් අපි ධානවලදී ආනන්ද පත්තිතේ ආනන්ද තප්පත්තේ කියන අවස්ථාවට මෙතනදී මේ සමාය තීතේ தත්වයක් ඒ
සමාන නෑ දෙක. ඒකේ අරකදි වෙන්නේ කෙලින්ම ක්ෂණික සමාධියනේ සිද්ධ වන්නේ. ඒක හිත පිරිසුදු වෙලා උපචාර මට්ටමකට පත් වුණා කියන්නේ එතනදී හිත කෙලෙස් වලින් තොර වෙලා ප්‍රභාස්වර වෙලා සතුටු වෙලා හොඳ අර හොඳ පින්කමක් කරන අවස්ථාවක හිත සතුටු වෙලා පිරිසුදුව තියෙන වගේ අවස්ථාවක්. ඒ ක්ෂණික ඒ වෙලාවේ ක්ෂණික කියන්නේ සිත ක්ෂණික සමාධි මට්ටමකට තියෙන්නේ. මොකක්ද විශේෂ භාවනා ආරම්භණයක් අරමුණු කරනවා නෙවෙයි. සමහර අවස්ථාවල තියෙන පුදු පුක්කුසාති රජුරංගක භාව බණත් එක්කම එතුමාව අරූප ධ්‍යාන දක්වා අරගෙන ගිහිලා තියෙනවා. ඉතින් මේකෙදි එහෙම එකක් නෙවෙයි. මේක බණ අහනකොට හොඳ ප්‍රීති ප්‍රසන්න වෙලා සතුටු වෙලා ප්‍රීතිමත් භාවයට පත් වෙලා ඉච්චර. ඉතින් ඒක ෂණික සමාධිය යන්නේ ඊට පස්සේ. කොහොමද විපස්සනාව සිද්ධ වෙන්නේ? කොහොමද ෂණික සමාධියෙන් තමයි. දැන් මෙතනදී වෙන්නේ එහෙම එකක් නෙවෙයි. මේ කෙලින්ම ප්‍රභාස්වරිත ධ්‍යාන සමාධිය. සමාධි වර්ග තුනක් තියෙනවා. ෂණික සමාධිය, උපචාර සමාධිය, අර්පණ සමාධිය. විපස්සනාව සද්ද ගන්නේ ෂණික සමාධියෙන්. හැබැයි ෂණික සමාධිය බලවත් වෙනවා උපචාරයේ හෝ අර්පණාව තියෙන කෙනාගේ. ඉතින් ඒ නිසා මෙතන කතා කරන්නේ මේ ඉතාම ප්‍රභාස්වර වෙච්ච අර වගේ අවස්ථාවක් නෙවෙයි. ඊට වඩා ඉතාම විශාල සමාධිමත් අවස්ථාවක් මේ කතා කරන්නේ. මේ මහග්ගත භාවයක් මේ කතා කරන්නේ. ඒ නිසා මේකේ සමාධිය අතිශයින්ම ප්‍රභාස්වරයි. මේ වගේ කෙනෙක් විපස්සනා පටන් ගත්තොත් එයාගේ විපස්සනාව ඉතාම සවිස්තරයි. ඒක කියනවනේ දැන් ශුද්ධ විපස්සනා යානිකයාගේ නාම රූප වැටීම හරියට කලාමැදිරි ඒරියකින් වැටෙනවා වගේ. ඊට පස්සේ අනිත් කයගේ මේවා හරියට පහන් එළියකින් එහෙම එහෙම ලොකු වෙලා ඒක සමත යානික කෙනාට ඉතාම සවිස්තරව ආර්යයන් වහන්සේලා ඉහළට යනකොට ඉතින් සවිස්තරව වැටහෙනවා. ඉතින් සමත යානිකයාට හොඳට මේක වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ ලොකු වෙනස්කමක් තියෙනවා. ඉතින් අර වගේ අවස්ථාවලදී වෙන්නේ බණක් අහලා එතන ධානයක් ඉපදිච්ච අවස්ථා තියෙනවා. සමහරුන්ට තියෙන ඉපදිච්ච අවස්ථා. දැන් උදාහරණයට අර සාරිපුත්‍ර හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ තමන්ගේ යාළුවට බණ කියනකොට බ්‍රහ්ම ලෝකයේ දක්වා හිත ගෙනහිල්ලා එයාට ඊට පස්සේ එයා ධාන ලැබලා එයා බ්‍රහ්ම ලෝකේ යනවනේ. ඉතින් ඒ වගේ අවස්ථා තියෙන්නට පුළුවන්. නමුත් අනිත් ගොඩක් අවස්ථාවල වෙන්නේ බණ අහනකොට එයාගේ හිත කෙලෙස් වලින් පිරිසුදු වෙලා හොඳ ප්‍රභාෂර භාවයකටපත් වෙනවා. ඒක තමයි ඊට පස්සේ සාමුක්ඛාංශික දේශනාව අරගෙන භාවනා කරලා නිවන් දකින්නට පුළුවන් වන්නේ. මේක වෙනම අවස්ථාවක්. මේක ඊට වඩා ඉතාම ප්‍රභාෂර ලෝකයේ දේවල් දකින්න පුළුවන්, ඇහැට පේන දේවල් දකින්න පුළුවන්, සද්ද අහන්න පුළුවන්. මේක වෙනමම ලෙවල් එකක්. මේක අරගත් එක්ක සමාන කරන්න පුළුවන් එකක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ අනිත්
ප්‍රශ්නේ තමයි මේ ධර්මයේ ගැනම මේ හැකියාව තිබුණේ සම්මා සම්බුද්ධ ධර්ම වහන්සේට පමණයි නේද කියන එකයි මම අහලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කෙලින්ම දේශනා ධර්ම දේශනා කරලා මාර්ගඵලවලට පත් වෙච්චි පුද්ගලයන් පිළිබඳ අදාළව තියෙන සූත්‍රවල තමයි මේ කතාව සඳහන් වෙන්නේ. සිය සේනාපති, උපාලි ගාමති, චිත්ත ගාමති, උග සිකුරයා අන්න ඒ වගේ සීමිත සූත්‍ර ගණනාවක තමයි මේක දකින්නේ. මොකද ඒ හැකියාව ශ්‍රාවකින් රාතන් වහන්සේලාට තියනවාද කියන එක මම හරියටම දැනගන්නේ නෑ. ඒකයි මම උවහන්සේ ඇවි
මොකද්ද ඒ කියන්නේ මේ ඔය මේ අර බණ කියනකොට එකද
ස්වාමීන් වහන්සේ මේ තත්ත්වයට මේ කියන කල්ල චිත්ත මුදු චිත්ත තත්ත්වයට පත් කරන එක
අයි කියන්නේ ඔය ඒක මේ අනි ශ්‍රාවකයන්ට කරන්නට පුළුවන්. ඒ தത്വයට ගෙන්න පුළුවන්. ඒක බණ අහනකොට සිත ප්‍රසන්න වෙන එක නෝ තියෙන්නේ. සාදුකාරයෝ තාම ප්‍රසන්න වෙනකොට සිත මට්ටමටදී බුදුරජාණන් වහන්සේ විශේෂයි. මොකද උන්වහන්සේ අදාළම විදිහට අදාළම කෙනාට ගැළපෙන විදිහට කියන නිසා. නැත්නම් ඕන කෙනෙක් උනත් අනුපූපික ආනුපූපික කතාවක් හරියට කරගෙන ගියොත් හරියට යා හේතු සම්පත් තියෙනවා. හිත ප්‍රසන්න වෙනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා නිවන් දකින්න පුළුවන්. හැබැයි සාමුක්ඛංශික දේශනාව කියලා කියන්නේ විශේෂ එකක්. ඒ කියන්නේ ඒ දේශන අපි දන්නේ නැහැ කවුරුත් කොහොමද ඒ දේශනාව සිද්ධවන්නේ. වේගයෙන් සවිස්තරව යාට ගැළපෙන විදිහට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඒ දේශනාව බුදුරණන් හස් විතරයි සිද්ධ කරන. සාමුක්ඛංශික කියලා කියන්නේ තමන්ගේ ඥාණයෙන් සිද්ධ කරපු එක. දැන් උදාහරණයකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට උනත් තමන්ගේ බුදුන්ගේ ඥාණය ඒ වක්කම් පදනම් කරන් තමන්ගේ ඥාණයෙන් දේවල් කියන්නට පුළුවන්. ශ්‍රාවක පාරමී ඥාණය පිහිටා. ඒකට උනත් ඕන්නම් සාමුක්ඛංශික කියන වචනේ කියන්නට පුළුවන්. නමුත් භාවිතා කරන්නේ බුදුරජාණන් වහන්සේ සඳහා තමයි මේ සාමුක්ඛංශික කියන වචනය අපිට හැමතැනම වගේ හම්බ වෙන්නේ. ඉතින් සාමුක්ඛංශික කියන්නේ තමන්ගේ ඥාණයෙන් පදනම් කරගෙන මේක දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේට විශේෂ මේකක් තියෙන නිසා එයාට ගැළපෙන විදිහටම ධර්මය දේශනා කරනවා. ඉතින් අර මුල් තැනට ගේන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒක හරියට කරොත්. නමුත් ඊළඟට බුදුන්ට විතරක් ආවේනික වෙච්ච සාමුක්ඛංශික දේශනාව පටන් ගන්න. ඒ කියන්නේ ඒක බුදුන්ට විතරක් ආවේනික වෙච්ච එක තමයි බුද්ධානං අහමන කියන්නේ බුද්ධානං ආවේනිකම සාමුක්ඛංශික දේශනාව තමයි ඊළඟට කරන්නේ. අතන්ට වෙනකන් කෙනෙක්ට කරන්නට පුළුවන්. ඒක ගැටලුවක් නෑ.
ඕම් පිට්ඨාමිනන්සේගේ ධර්මදේශනා කරලා ඊට පස්සේ පිණ්ඩපාතයට අනුගතයට ෆිසිකලි ආවනේ. ඊට පස්සේ උඩ මෙහෙම පිණ්ඩපාතයට දැන් ධර්මදේශනා කරනවා. ඒ ධර්මදේශනා කරනවා කියන්නේ ඒක ෆිසිකලි යම් කිසි මොකක්ද වෙනවා වගේ. ඇයි එතෙන්දී එතකොට ඒ විදිහටම එහෙදි පිණ්ඩපාතයක් ගන්න බැරි වෙන්නේ?
දැන් ඒ කියන්නේ මොකරි නිර්මිත බුදුරුවක් එවලා පිණ්ඩපාතේ කරගන්න එකද?
ඔව් දැන් ඒක ෆිසිකල් ක්‍රියාවක් වෙනවානේ. දැන් මම කියනවනේ එතන.
හරි.
ඔව් ඒ විදිහම ඒ ලෝකෙත් පිණ්ඩපාතේ හැරි එකක් ගන්න බැරි මොකද?
ඒ කියන්නේ ඒ ලෝකෙ කියන්නේ දිව්‍ය ලෝකෙද?
ඔව්.
ඒ දිව්‍ය ලෝකේ පිණ්ඩපාතේ ගියොත් එම් දෙවියෝ ටික බණ අහන එක නවත්තනවනේ එතකොට. සහ ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ පිටින් මේක බණ ඉන්ටරප්ට් වෙනවනේ. දැන් මේක කරුණු දෙකක්. එතන පිණ්ඩපාතයක් යන්න ගියොත් එහෙම දිව්‍ය ලෝකේ අහන්න ඉතින් මොනවද දීපු කෑම කියලා බලන්න එනවා. එතකොට සහ එතන ඉතින් ඔඩියන්ස් එක සම්පූර්ණයෙන් අවුල් වෙනවානේ. දැන් මේ මහා දිව්‍ය සභාවක් ලැබිලා මාස 3ක් ඒ කට්ටියගේ හැටියට විනාඩි 9ක් වගේ මේ සිංහල 65න් හැදුවොත් විනාඩි 9ක් වගේ කාලයක් මාස 3ක කාලයක් එකම විදිහට ඉඳගෙන දැන් මේ බණක් අහනවා. දැන් මෙතන පිණ්ඩපාතයක නැගිට්ට ගම මුළු ඔඩියන්ස් එකම ඉන්ටරප්ට් වෙනවානේ. ඒක ඒක කරන්නේ නැහැ උන්වහන්සේ. එතන උන්වහන්සේ ඒක නොපෙනෙන්න තමයි යන්නේ. ඒක ඒකනේ අර නිර්මිත බුදුරුව තියලාම යන්නේ. ඒක සමහර දෙවිවරු තමයි දන්නේ උන්වහන්සේ වැඩිය දැන් කියලා. දැන් මේ නිර්මිත බුදුරුව බණ කියන සමහර දන්නෙත් නැහැ ඒක වෙච්ච කියලා. එතකොට ඒ අර ෆ්ලෝ එක නැත්තම් මේක යන්නේ නැති වෙන්න තමයි ඒක ඉතාම විශිෂ්ට ක්‍රියාවක්. එතන උන්වහන්සේව නිර්මිත බුදුරුව තියලා මෙච්චර කල් බණ කියාවා කියලා තමයි උන්වහන්සේ වඩින්නේ. ඉතින් නිර්මිත බුදුරුව යවන්නේ නැත්තේ නිර්මිත බුදුරුවට ගිහිලා පින්නපාතේ වන්දනා පුළුවන්. ඉතින් බුදුහාමුදුරන්ගේ බඩ පිරෙන්නේ නැහැ ඒක. කුස පිරෙන්නේ නැහැ ඒක වුණොත් කියලා. ඒ කියන්නේ උනා නිර්මිත බුදුරුව වැළඳුවා කියලා බුදුරයන් වහන්සේගේට ශරීරයේ ශක්තිය ලැබෙන්නේ නැහැ එතනදී. ඉතින් ඒ නිසා උන්වහන්සේම ගිහිලා ෆිසිකලි වළඳන්න ඕනේ. භෞතිකව ගිහිලා වළඳන්නට ඕනේ. ඒතකොට දිවල් නිර්මිත බුදුරුවට ගිහිලා වැඩේ කරන්න පුළුවන් වුණාට ඒ වළඳන එකෙන් බුදුරයන් වහන්සේගේ ශරීරයේ ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒතර උන්වහන්සේ යන්න ඕනේ ආහාර ගන්න. ඉතින් ඒක දිව්‍ය ලෝකේ කරන්නේ නැත්තේ දිව්‍ය ලෝක කරා නම් මේ දේශනාවේ මේ බාධා වෙනවා නේද
අනිවාර්යයෙන්. ඔව්. නැත්නම් දිව්‍ය ලෝකේදීත් මේ ආහාරය ගන්න පුළුවන් නේද?
පුළුවන් 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 ගන්න පුළුවන්. ඒ අදාළ විදිහට මම දන්නේ නැහැ ඉතින් ඒ ශරීරයට ගැළපෙන විදිහට ඉතින් ආහාර අරගෙන කරනවා. ඉතින් ඒක මට සියල්ල කියන්න TypeError නැහැ කොහොමද කියලා.
ගොඩාක් තැන්ස්
ස්වාමීන්
වහන්සේ දෙවන්
ස්වාමිනාස අපි දැන් ඔය ආලෝක ප්‍රශ්න වගේ දෙයක් තෝරගෙන අපි භාවනාවක් කරන්න සම්බන්ධ වෙන ආලෝකවල දකින්නේ වගේ දෙයකින් භාවනාවක් කරන්න පටන් ගන්නකොට ඊට ස්වාමිනාස ඒ වගේ දෙයක් කරගෙන යනකොට අපි එකෙන් අපේ දෙවස් තුනී වෙලා ප්‍රඥාව දිනුනේම අපකට දෙයක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ස්වාමිනාස අපි බලමුව පංචශීලයේ වගේ යම් කිසි සීලයක පිළිපදලා අපේ අපි පවගම් කරන දේවල් අවත්තගෙන කාලයක් ඉඳලා ඊට පස්සේ අපි ඒ වගේ ගැඹුරු භාවනාවකට ගියොත් අපි සාර්ථක වෙන්න පවිනවා. ඒ වගේ අපි ප්‍රඥාව වැඩි වෙනවායි ගත්තොත්
නෑ ඒක පටන් ගන්න. ඒක පටන් ගන්න. ඒක සිල් නැහැ කියලා භාවනා නොකර ඉන්න එපා. පටන් ගන්න. එතකොට ඒ කරන් යනකොට තමන්ට ඔගේ වැදගත්ම දේ සීඩේ කඩන්නේ අපි සීඩේ තියෙන ආනිසංස නොදැනීමත් දුස්සීල භවයේ ආදීන නොදැනීමත් ඒ දුස්සීල භවයේ තියෙන පීඩාකාරී භව නොදැනීමත් කියන එක. ඒක හරි පීඩාකාරී සීල් කඩනවා කියන එක. ඉතින් ඒ පීඩාකාරී භව නොහැට ඕක වෙන්නේ දැන් ඔය ලස්සන සූත්‍රයක් තියෙනවා බුදුරණන් හන්සේගේ මජ්ක්‍ධිම නිකායේ මට මතක් වෙන්නේ නැහැ සූත්‍රේ මූල 51 තියෙන සූත්‍රයක්. කවුරු හරි කෙනෙක් කාමයන් කෙරෙන් වෙන් වෙලා ඉන්නවා. හැබැයි එයා කාමයන් කෙරෙන් මිදිලා ලබන විවේකජ ප්‍රීති සුඛය, ඒ කියන්නේ ධ්‍යාන සුඛය ලබන්නේ නැහැ. එතකොට එයා අපව වැටෙන්න පුළුවන්. අර වෙන් වෙලා හිටිට ටක් ගාලා වැටෙන්න පුළුවන් ඒ කාමයේ පැත්තට. ඒක අර ප්‍රීති සුඛේ ලැබනකොට තමයි මේ අනිරාමිස සුඛේ යා ස්ථාවර වෙන්නේ. මොකද ඕනම අපේ හිත කැමති සුඛයට, අපේ හිත කැමති සුවයට. ඒක තමයි හැටි ඒකේ. ඒක 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 බුදුරයන් වහන්සේලා කියලා වෙනසක් නැහැ. සියලු සත්වයන්ගෙම තියෙන සබ. පාපස්මින් රමති මනෝ ඒක තව එකක්. හිත පාපයට බරයි. සෝ අනිත් එක තමයි සැපේට හිත කැමති සුඛකාමානි භූතානි. ඒකෙනුත් අර නිරාමිස සැපේ කියන එකේ හොඳට සිත මුල් බැස ගන්නවා. ඉතින් ඒ නිසා නිරාමිස සාමිස පැත්තට කෙලස් පැත්තට යනකොට ඒකේ සැප හො වෙනවා. නිරාමිස පැත්තට යනකොට ඒකේ සැප හො වෙනවා. ඒකේ ස්ථාවර වීම තමයි ওই ප්‍රීතිසුඛ ධානය වලින් වෙන්නේ. උපේක්ෂා වලට තවත් ශාන්ත වෙලා තවත් ස්ථාවර භාවයට යනවා. තවත් ඒකේ ස්ථාවර වෙනවා. ඒක ස්ටේබල් වෙන්න පටන් ගන්නවා. මොකද ප්‍රීතිසුඛයේ තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් නිසා. ඉතින් ඒ නිසා මේ ඒ කාමයට බර වෙන්නේ නැති වෙන්න නම් මේ ආධ්‍යාත්මික පැත්තේ සුවය ලබන්න ඕනේ. ඒක වැදගත් ඉතින්. ඉන්ස්නා පැවිද්දේ අපි සැපවත් භාවයේ ලබන භික්ෂුන් වහන්සේ සාමාන්‍යයෙන් සිවුරෙන් ඉවත් වෙන්නේ නැහැ. සැපයක් තියෙනකොට. ගොඩාක් වෙලාවට සිවුරෙන් ඉවත් වෙන්න ප්‍රධානම හේතුව තමයි පැවිද්දේ සැපය අඩුයි කියන්නේ. ප්‍රධානම හේතුව ඒක. ඒ කියන්නේ පැවිද්දේ තියෙන සැපය අත්දකිනවා නම් එයාට යන්න බැහැ ඉතින් කරන්න බෑනේ. එයා විහිං යන්නේ නැහැනේ දුක්ගොඩකට මොනම හේතුවක් මතවත්. ඒක ඉන්නවා. දැන් ඔය අපේ නාවිනේ අරිදම්ම ස්වාමීන් වහන්සේගේ මම අහලා තියෙන එක. ස්වාමීන් වහන්සේගේ අවුරුදු 45ක් පැවිද්දේ හෝ වස් පිරිලා කඩවැද්දුවේ ජිනවංශ නායක ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීනාංශ හම්බෙලා කියලා වන්දනා කරලා කියනවා, ඉතින් මම ස්වාමීනාංශ අවුරුදු 45ක් වෙනවා අදට උපසම්පදාව හරි මහානකම හරි මොකක් කරගෙන. ඊට පස්සේ කියලා ප්‍රසංස කියනවා. එතකොට ඒ වෙලාවේ ඉතින් ස්වාමීනාංශේ වර්ණනා කරනවා කඩවැද්දී ස්වාමීනාංශේ මේ නමගේ ජීවිතය හරිම පින්වන්තයි, හරිම සීලවන්තව සාර්ථකව ගත වෙච්ච ජීවිතයක් කියලා ප්‍රශංසා කරන තමගේ ගෝලයාට. ඉතින් විශේෂ චරිතයක්. එතකොට ඒ වෙලාවේ ලොකු ස්වාමින්වහන්සේ කිව්වා කියලා මම අහලා තියෙනවා, අපිට මහාන වෙලා නැහැ. මේ කිව්වා කියලා අහලා තියෙනවා, මේ ස්වාමින්වහන්සේ මට මේ අවුරුදු 45 දැනුනේ දවස් 45ක් වගේ කියලා. ඒ කියන්නේ ඒ තරම් සතුටින් සැනසීමෙන් මේ කාලය ගත කරලා තියෙනවා මේ පැවිදි. අවුරුදු 45 දවස් 45ක් වගේ දැනුණා කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඒතකොට ඒ ස්ථාවරය, ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික ගුණේ ස්ථාවර වෙන්නේ ඒ සැපය ලැබෙනකොට. ඒක අර වගේ එන්ටර්ටේන්මන්ට් සැපයක් නෙවෙයි. ඒකේ තියෙන කෙලෙස් රහිත වීම, සැනසෙල්ල. හොඳට ඉතින් බුදුරජාණන් කියන මම නිදා ගන්න ඇතතර මමත් ලෝකේ සැපටම නිදා ගන්න, හොඳටම හොඳ සුවදායි නිින්දක් ලබන කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා මේ සැපවත් භාවය ඉතා වැදගත්. ඒ සැපවත් භාවය ලැබෙන්න තමයි අපි අකුසල පැත්තට බර වෙන එක අඩු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හරියට නිකන් හොඳ කාම ලෝකයක් ගත්තොත් එහෙම හොඳ රටක හොඳ ප්‍රදේශයක සුවසේ ඉන්න කෙනෙක් හිතන්නේ නැහැනේ මේ යුද්ධයක් තියෙන පැත්තකට ගිහ ජීවත් වෙන්නේ. ඉතින් එහෙම කරන්නේ නැහැනේ මිනිස්සු. මොකක් හරි එහෙනම් යනවනම් විශේෂ කැපකිරීමක්, මොකක් හරි ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක්, ධනයක්, මොකක් හරි විශේෂ ඉලක්කයක් තියෙනට ඕන. එතකොට තමයි බෝධිසත්වයෝ අර සැපේ අතහරින්නේ අනිත් සත්වයෝ වෙනුවෙන්. ඉතින් එහෙම නැත්තම් සාමාන්‍ය කෙනෙක් ධනයක් වෙනුවෙන්, බලයක් වෙනුවෙන්, මොනවා හරි වෙන දෙයක් වෙනුවෙන් අතහරනවා. එතකොට මේ කොම්ෆර්ට් සෝන්, ඒ කියන්නේ මේ සැපවත් භාවයේ තියෙනකොට තමයි ඒක ස්ථාවර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාව වඩනකොට සීලවන්ත භාවයේ තිබුණේ නැතත් යම් ස්ථාවර භාවයක් හිත තුළ ඇදිලා සැනසෙල්ලක් දැනෙන්න පටන් ගන්නවා. මේ සැනසෙල්ල භාවනාවට තවත් යොමු කරනවා. ඒ වගේම තමන්ට තේරෙනවා දැන් දුසිල්කම් වෙනකොට, පංචශීලයේ කැඩෙනකොට අර භාවනාවේ ක්වොලිටි බහින හැටි, ඒ භාවනාවට ඉෆෙක්ට් වෙන හැටි, අර තිබිච්ච සැනසෙල්ලයි මේ අකුසලය සිද්ධ කරන කොටයි සමහර විට මත්පැන් වෙන්න පුළුවන්, මොන හරි අඩුපාඩුවක් වෙන්නට පුළුවන්, මේ ඒක දෙක කරනකොට ඇති වෙන මානසික වියවුල් භාවය, මේක කාලෙ එකපාර කරගන්න බැරුවයි. දැන් මේක දෙපැත්තට යනකොට එක වෙලාවක තමන්ට චොයිස් එකක් තීරණය කරන්නනවා, මොකද්ද මම මේ කරන්නේ, මේ තරම් වටිනා සැපයක් මේ වගේ පහත් කිසිම තේරුමක් නැති తాවකාලික පොඩි වෙලාවක තියෙන මේ ක්‍රියාවක් නිසා, ආස්වාදය නිසා, ඒක හරිම නිින්දිත හරි පොඩි වෙලාවක් තියෙන සුළු වෙන්නේ නැති වෙන ආස්වාදයකට මේ තරම් සැනසෙල්ලක් නැති කරගන්නවාද කියන ඩිසිෂන් එක තමන්ට අරගෙන ගොඩාක් වෙලාවට බොහෝතරයක් දෙන මේ පැත්තට යොමු වෙනවා. එතකොට එදාට තමයි සීලේ ශක්තිමත් වෙන්න පටන් ගන්නේ සමහරුන්ගේ. සමහරුන්ට එහෙම නෙවෙයි. හොඳට සීලේ ශක්තිමත් කරගෙන පිළිවෙලින් මේක අනුපූර්ව යන්න පුළුවන්. ඒ නිසා සීලේ රකින්න බෑ කියලා භාවනා නොකර ඉන්න එපා. ඒ නිසා භාවනා පටන් ගන්න. භාවනා පටන්ගෙන කාලයක් යනකොට අපි තුමු අවුරුද්දක් විතර කරා කියලා අනිවාර්යෙන් සීලේ ශක්තිමත් වෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. සීලේ කැඩුනත් ඒ කැඩෙන වාර ගන්න අඩු වෙනවා. ඊට පස්සේ ඒක කොහොම හරි ටග් ගාලේක හරි ගස්ස ගන්නවා. වැඩි වෙලා දුසිල්වත්ව ඉන්නේ නැති වෙනවා. මේ හැම දෙයකම දියුණුවක්මයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා භාවනා කරන්න සීල් රැක්කා හෝ නොරැක්කා. ඒක රේරුකානේ චන්දවිමල නායක හැමදෙරෝ විශේෂයෙන් කියලා දෙනවා. සීලේ රැක්කා හෝ නොරැක්කා භාවනා කරා. ඒකෙන් සීලේ ශක්තිමත් වෙනවා.
ස්වාමිනාස අපි අපිට කරගෙන කසිනයක් අපි තෝරගන්න ස්වාමිනාස කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ වගේ තෝරගන්නවද නැත්නම් අපි ආනාපාන සති භාවනාව වගේ
දැන් කසින උපදේශ ටික මේක දීලා තියෙනවානේ පිළිවෙලට සවිස්තරව අපි කතා කරලා තියෙනවා. ඒ ටික බැලුවා නම් ඔහ බලනවා නම් තමන්ට ගැළපෙන ruci කසිනේ තෝරගන්න. ruci කසිනේ හරිනේ. ruci කසිනේ තෝරගන්න. අමුතුවෙන් ආයෙ ඉතින් හොඳ දක්ෂ සානස කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා උපදෙස් ගත්තර කමක් නැහැ. නැත්නම් මේකේ මේ ක්‍රමෙම යන්න පුළුවන්. මේකෙන් සාර්ථක වෙච්චා ඉන්නවනේ. ඉතින් ඒ නිසා මේ සහ සතිපතා කමඨහන් මේකෙන් ගන්න පුළුවන් මේ ඔන්ලයින් මේ විදිහටම. ඉතින් ඒ නිසා මේ තමන්ට ruci කසින තියෙනවනේ. හිතලා බලන්න ඉතින්. ඒක දවසින් දවස කසින මාරු කරන්න යන්න එපා. එහෙම කරන්නේ. ඉතින් පසිනියක් අරගෙන අඩුම තරමේ මාසයක් දෙකක්වත් ඒක වඩන්නට ඕන. එතකොට තමයි එකින් ප්‍රතිඵලයක් තියෙන්නේ. ඒකේ තීරණයක් ගත්තා නම් ෆික්ස් වෙන. තමත් කසිනෝට කැමැත්ත තිබුණාට මගේ දිදී තිබුණා නෑ මම පාට වෙනස් කරොත් උනා. එහෙම කරන්නේ නෑ. එතකොට සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා එක කසිනයක් තෝරගෙන ඒ කසිනේ මාස දෙකක් විතර හොඳට මට පුළුවන් කියන අදිෂ්ඨානයෙන් කරගෙන යන්න. ඉතින් තමයි ruci කසිනේ ගන්න ගොඩක්. ruci භාවය එනවා සසර වඩලා තියෙනකොට සමහරවිට. එහෙම ruciක් නැත්තම් පහසු කසිනයක් ගන්න, හදාගන්න ලේසි කසිනයක් අරගෙන වඩ.
සමන අපි අලෝක සිනක් වගේ අපි ඒක අපිට දැන් පරිසරයේ තියෙන අපි ඒක ලයිට් එකක් වගේ ඒක වෙනස් වෙන විකෘති නොවන ඒකාකාරී පවතින ලයිට් එකක් වගේ දෙයක් මතක්
කරගන්න. හොඳයි හොඳයි ටෝච් එක හොඳයි ටෝච් එක පුළුවන් නේද ටෝච් එක. පහණෙන් තමයි හදන්නේ කියන මොකද ටෝච් එක හොඳයි හොතර පුළුවන් ගන්න. කිසි ගැටලුවක් නැහැ. ආලෝක කදම්බේ තමයි වැදගත් වෙන්නේ. ආලෝක කදම්බය.
හොඳයි
තේරුම් ගන්න. දැයි තේරුම් හොඳයි එහෙමනම් අපි අවසන් කරමු අද දවසේදී. ආදිචිත්ත දේශනාව සිද්ධ කරන්ට යදුන අභිඤ්ඤා අෂ්ටාංග සමන්වාගත අභිනිහාර චිත්තය ගැන තමයි අපි කතා කරන්ට යදුනේ. ඉතින් අද දවසේදී මේ අභිනිහාර දේශනාව සඳහා දායකත්ව දරලා අනුග්‍රහ කරලා තියෙන ඔස්ට්‍රේලියාව වලින් දිලූ දිසානායක මැතිණිය සනත් වීරසේකර මහත්මයා වීරසිංහ සනත් වීරසිංහ මහත්මයා සුනිල් යකුපිටියගේ මහත්මයා ඉන්ද්‍රා ජයකොඩි සහ උමයංගා ජයතිලක මහත්මීන් ඊට පස්සේ තාරක විතානගේ මහත්මයා කුෂාණී පෙරේරා මහත්මිය ලක්ෂ්මන් පෙරේරා මහත්මයා ශාන්ති කරන්දන මහත්මිය දොස්තර දුෂ්යන්ති තිලකවර්ධන මහත්මිය සහ දමිත් කහව මහත්මයා රම්‍යා ඕපාත මැතිණිය සහ දෙවනි වනිගාරච්චි මැතිණිය ඊට පස්සේ අමින්තා නිකලස් මහත්මියත් සම්බන්ධව තියෙනවා. ඒ වගේම ලංකාවෙන් කුමුදුනී ගුණසේකර අශෝක විජේසිංහ දොස්තර ජයන්ත පද්මිනි මහත්මිය වරුණි පෙරේරා මහත්මිය ගයානි චන්දිමා මහත්මිය අනෝජා ජයසූරිය මහත්මියත් සම්බන්ධව තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් USA වලින් දිලූ ශීතල් ගහවත්ත මෙතනිය සම්බන්ධව දෙනවා. කොරියා වලින් නයන දිල්රුක්ෂි මෙතනිය නයනා දිල්රුක්ෂි මෙතනිය සම්බන්ධව. ඉතින් මේ හැම දිනාගෙම දායකත්ව අනුග්‍රහ වලින් තමයි මේ වැඩසටහන් මාලාව සිද්ධ කරන්නේ. ඉතින් මේ හැම දිනාටම තමන් සිද්ධ කරන ධර්ම දානමය කුසලය තව තවත් භාවනා ඥාන ධර්මඥාන දියුණු කරගන්න උපකාර වේවා. සසර වසනා තුරාවට සම්මා දිට්ඨියෙහි නැවත නැවත පිහිටා සිටින්නට මෙවන් වූ උසස් අධිගමයන් අධිගමනය කරන්නට මේ පින එකලෙස හේතු වේවා. මේ භවයේදී හෝ ඉක්මන් භවයකදීම ත්‍රිවිධ ශික්ෂාව පූර්ණේ කොට නිවණින් සැනසෙන්නට මේ මහා කුසලය එකලෙස හේතු වේවා වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් මේ වැඩසටහන ඉතාම සාර්ථක ලෙස සිද්ධ කරගෙන යාමට සියලු සංවිධාන කටයුතු කරන අපේ දිලු දිසානායක මැතිණියටත් ඒ තමන්ගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ කර ගැනීමට මේ කුසලයේ ක්‍රස හේතු වේවා වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරන අපේ ප්‍රසාද් මහත්මා නිකේෂ් මහත්මා ඇතුළු මේ හැම දිනාටමත් තව තවත් ධර්මඥාන භාවනා ඥාන දියුණු කර ගැනීමට මේ කුසලයේ හේතු වේවා. අවසාන වශයෙන් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී නිවනින්ම සැනසීම ලබත්වා ආත්ම ආරක්ෂක ලෝකපාලක මේ සෙනසුනට අධිග්‍රහිත සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැපවල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවණින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිත හිත මේ දහස් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිසදිටු ගත්වා සමිදිටු වෙත්වා තිසරණ සරණ ගොස් නිවණින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් හැම දිනාටම මෙලව දියුණුව වේවා පරලොව සුගතිය වේවා ප්‍රතිපත්ති මාර්ගයේ දිනෙන් දින පෙරපස මෝරණ සඳක් මෙන් දියුණුවෙන් දියුණුවට පත්වී ප්‍රාර්ථනීය බෝධි වලින් නිවණින් සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්ජතෝ.